සාදු. 2022 වසරේ 3 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අප ඉදිරියේ සිටින පින්වතුන් මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සහසම්බන්ධ වෙන දයාබර පින්වතුනි, කාරුණික පින්වතුනි, අපි මුලින් මේ කාරණාට හිකුත් සීපත් කරන්න කියලා කල්පනා කළා. අපිත් බණ කියනවා, බොහෝ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා, නමුත් අපේ බලාපොරොත්තුව ප්‍රතිඵලය අරමුණු කොහොමද කියලා අපි බලන්න ඕන. පරමාර්ථය වුණොත් ගුවන් විදුලි අවකාශයක් සම්පූර්ණ කරන්න. සායිනාස කෙනෙක් ගුවන් විදුලි අවකාශය සම්පූර්ණ කරන්න බණ කියනවා. ඒ කියන්නේ පැය සම්පූර්ණ කරන්න බණ කියනවා. ඒක හොඳට අහගන්න බොහොම වැදගත් කාරණයක්. ඒ වගේම අපේ පින්නතුන් චාරිත්‍ර ධර්ම සම්පූර්ණ කරන්න ධර්ම දේශනා සංවිධානය කරන 3 මාසේ අවුරුද්දේ උපන්දින කියලා සමහර වෙලාවල් වලට චාරිත්‍ර ධර්මය සම්පූර්ණ කරන්න අරමුණින් ස්වාමීන් වහන්සේ බණ කියනවා. චාරිත්‍ර ධර්මය ඉවර කිරීමේ අදහසින් බණ අහනවා. YouTube නාලිකාවල් වල එහෙම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වැඩසටහන් නොයෙකුත් මහත්වරු නිර්මාණය කරගෙන හදාගෙන සමහරලාට බොහෝ දෙනා කරනවා. අපිත් මේ කරනවා. අපිත් මේකේ පරමාර්ථය බවට පත් කරගන්න ඕන. යම් කිසි කෙනෙක් පරමාර්ථයට පත් කරගන්න ඕන නම් views ගැනීමේ පරමාර්ථය, subscribe කර ගැනීමේ පරමාර්ථය, ප්‍රචාරයේ වීමේ පරමාර්ථය මුල් කරගෙන දේශනාව පැවැත්වෙනවා. ඉතින් අපේ දායක පින්නතුනොත් පෝය සම්පූර්ණ කරන්න බණහනවා, වැඩසටහන ඉවර වෙනකම් කියලා බණහනවා, ස්වාමීන් වහන්සේලා වැඩසටහන ඉවර වෙනකම් බණ කියනවා. හැබැයි එක දෝෂයක් මෙතන තියෙනවා. ජීවිතේ සඳහා බණ කියලා නැහැ, ජීවිතේ සඳහා බණ අහලා නැහැ. මොනවද සම්පූර්ණ කරලා තියෙන්නේ? මාධ්‍ය කාලය. එහෙම නැත්නම් අරමුණ, views, subscribes, ප්‍රචාරය, ප්‍රසිද්ධිය, එහෙම නැත්නම් ප්‍රතිලාභය. මේව අරමුණින් බණ කිව්වොත්, ජීවිතේ අරමුණු කරගන්න නැතුව බණ ඇහුවොත්, බණ වලින් නිවන් දකින්නේ මයික්, ටීවී, එහෙම නැත්නම් YouTube එක තමයි. මිනිස්සු නිවන් දකින්නේ YouTube එක නිවන් දකි. මිනිස්සු නිවන් දකින්නේ ඇයි? මිනිස්සු තමන් වෙනුවෙන් ධර්මය අහන්න ඕන. ස්වාමින් වහන්සේලා මිනිස්සෙක් උදහස් උදෙසා හෝ මිනිස්සුන් උදෙසා, මනුෂ්‍ය වර්ගයා උදෙසා ධර්ම දේශනා කරන්න ඕන. YouTube වලටවත්, ගුවන් විදුලි වලටවත්, TV වලටවත්, එහෙම නැත්නම් මාධ්‍ය අවකාශයන් පුරවන්නවත් නෙමෙයි ධර්ම දේශනා කළ යුත්තේ. චාරිත්‍ර සම්පූර්ණ කරන්න නෙමෙයි බණ ඇසිය යුත්තේ, බණ ධර්ම කිවිය යුත්තේ. මේ කතාවේ වටිනකමක් තියනවද නැද්ද? නූතනයේ 95%ක්ම සිද්ධ වෙන්නේ අර ප්‍රතික්ෂේප කරපු කාරණය. සමහර වෙලාවල් වලට භික්ෂූන් වහන්සේලාට අපිට එසේ කරන්නත් සිදු වෙලා තියෙනවා. අපිත් මේ කරන ගමනේ කරලත් තියෙනවා. ඇයි? අපිටත් උගන්වලා තියෙන්නේ වැල යන පැත්තට මැස්ස ගහපන් කියලානේ. එහෙනම් මොකක්ද තියෙන්නේ? වැල යන පැත්තට මැස්ස ගහපන් කියලා අපිට උගන්වලා තියෙන්නේ. ඉතින් අපිත් අතාරින්නේ මිනිස්සු කොයි විදියටද මිනිස්සු චාලිත්‍රට නම් බනහන්නේ, අපි චාලිත්‍රට බන ටික කිව්වා. මිනිස්සු ජීවිතයට නම් ධර්මය අහන්නේ, අපි ජීවිතයට ධර්මය කිව්වා. දැන් ඔන්න එක මාත්මයෙක් මගෙන් බන අහලා හරියට නිවිලා ගියා. ඒ මහත්ය තව මහත්යෙක් එක්කන් ආවා. මං කිව්වා ඔබතුමා බණ ඇහුව ඔබතුමාගේ ජීවිතේට. දැන් මෙතුම ඇවිල්ලා ඉන්න මෙතුමට බණ ටිකක් කියන්නලු. මං කිව්වා මෙතුම ඇවිල්ලා ඉන්නේ තුමගේ ජීවිතේට බණව දෙයක් අහගන්න නෙමෙයි, ඔබතුමා කියුඹු නිසා. එහෙනම් මෙතුමා ජීවිතේට බණ අහන එක නෑ, ඒ කියන්නේ ජීවිතේට සම්බන්ධ කරලා. අපි වචනයක් භාවිතා කරන මෙයා ජීවිතයට බණ අහන්නේ නැහැ කියලා එකකින් අදහස් වෙන්නේ. අර ජීවිත කාලෙම බණ අහන එකක් නෑ වගේ ඒක නෙමෙයි. ජීවිතයට, තමන්ගේ ආත්මයට, තමන්ගේ ජීවිතයට ධර්මය ගලප ගන්න එකටයි ජීවිතයට බණ අහනවා කියලා කියන්නේ. එනිසා ජීවිතයට බණ අහන මිනිස්සෙක්ද ඔබ? ඔබේ ජීවිතයට, ඔබේ ආත්මය වෙනුවෙන් ධර්මය අහන කෙනෙක් විය යුතුයි. චාලිත්‍රයට, පෝයට, දානෙට මගුලට කියලා අහන එකක් නෙමෙයි. බණ ගෙදර වාඩි වෙන විදියෙන්ම, සැදී පැහැදෙන විදියෙන්ම අපිට පේනවා ජීවිතේට ධර්මය අහන්න නෙමෙයි, චාලිත්‍රට ධර්මය අහන්නයි මේ ඉන්නේ කියලා. ඉතින් දැන් මේ මොහොතේ පින්නතුන්ගේ හිත දිහා බලන්න, මගේ හිත දිහාත් මම බලා ගන්න ඕන. මගෙත් පරමාර්ථය මොකද්ද පින්නතුන්ට ධර්මයේ දේශනා කරන, ඔබෙත් පරමාර්ථය මොකද්ද ධර්මයේ අහන කියලා දැන් සුද්ධ කරගන්න. හාමුදුරු හරි විදිය කිව්වනේ, මොකද්ද අහන්න ඕන? ජීවිතයට බණ කියන්න ඕන, ජීවිතයට බණ අහන්න ඕන. මිනිස්සෙකුට බණ ධර්මයේ කියන්න ඕන, මිනිස්සෙක් විසින් ධර්මයේ හදාගන්න ජීවිතේ අහන්න ඕන. අපි වෙන කිසිම චාලිත්‍රයක් පූර්ණය කිරීම සඳහා නෙමේ. අරමුණ පරමාර්ථයේ වැදගත් වෙන්න ඕන. මේක ප්‍රසිද්ධිය සඳහා, views සඳහා, subscribe සඳහා, ප්‍රචාරය සඳහා එහෙමත් නෙමේ. මිනිස්යාගේ ජීවිත අවබෝධය සඳහා ධර්මය දේශනා වෙන්න ඕන, ඇහෙන්න ඕන. මට විතරක් නෙමේ, සියලුම පාර්ශවයන් මේක තේරුම් ගනිත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෝඩයාගේ ස්වභාවය කුමක්ද? මාහරි උගතා, මාහරි ජගතා සිතනා මිනිසා මෝඩයකි. කවුද කියන්නේ? අපේ ගායක මහත්තයෙක් කියන්නේ. ඒක එහෙම තමයි, බුදුබණ පදේ තමයි ඕක අරගෙන තියෙන්නේ. ඔබේ මොලේ අවකාශයක් නැහැ ධර්මය ඉගෙන ගන්න. මම හරි ජගතා, මම හරි උගතා කියලා මානයක් ඇති කරගෙන හිටියොත් ඔබේ මේකේ ඔළුවේ ඉඩක් හැදෙනවද? ඉඩක් හැදෙන්නේ නැහැ. එහෙමනම් මම බොහෝ දේ දන්නේ නැහැ, මම බොහෝ දේ තව උගත යුතුව තිබෙනවා, දැනගත යුතුව තිබෙනවා කියලා මෙතන ස්පේස් එකක් හදන්න ඕන, අවකාශයක් හදන්න ඕන. අවකාශයක් හැදුවට පස්සේ අන්න ඒ කොටසට ධර්මය අහන්න පුළුවන්. පින්නතුනි ජීවිතේ හරි වැරදි ගොඩාක් අඩු වෙන්න ඕන ධර්මයෙන් ඉස්සරහට යන්න නම් ඔළුව ඉතුරු කරගන්න නම්. හරි වැරදි ගොඩාක් අඩු වෙන්න ඕන කියන එකෙන් අදහස් වෙන්නේ ඇලීම් ගැටීම් ගොඩාක් අඩු වෙන්න ඕන. තේරුණානේ? මේ ලෝකේ එහෙම හරි වැරදි කියලා જાතියක් නැහැ. ඉංග්‍රීසි භාෂාවේ මේ දවස්වල අර ගහන එන්නතකට කියන නම එක රටක ශබ්ද කරන්නේ එක විදියක, තවත් රටක ශබ්ද කරන්නේ තවත් විදියක. ලංකාවේ සටන් කරන මේකට කියන නියම නම සිනෝෆාම්ද සයිනෝෆාම්ද කියලා. තේරුණාද? ඒක ඒ රටවල් වලට ආවේනික වූ පුජ්‍යලයන්ගේ ශබ්දකෝෂයේ පවතින දෙයක්. ඒ ගැන එච්චර බොරි වෙන්න එපා. සුද්ධටත් වඩා බොරි වෙනවා අපේ අයගේ මේ උච්චාරණේ. එහෙම දෝෂයට ගත්තොත් එහෙම සුද්ධ එච්චර කලබල වෙන්නේ නැහැ. ඌ හරි ශාන්තව අහනවා අපේ අයට මේ ශබ්දය වුණොත් ඒක හරියට ශබ්ද කරේ නැහැ. ඒ ඉංග්‍රීසි වචනේ එතන එස් අකුර ගියුන්නේ අරක ඉස්සුණා වැඩි මේක එස්සුණා වැඩි. ඒව තියාගන්න එපා. ඒවත් තමයි අපේ මෙමරි ලොස් වෙන්න තියෙන තවත් අවකාශ. ඇලීම් ගැටීම් වැඩි, තීරණ වැඩි. අපි ඉන්ඩියන්ස්ලා කතා කරන විදිය දැකලා මුකුත් කියන්නේ නැහැ. ඒක ඒ ඉන්ඩියන්ස්ලාගේ ඇක්ෂන් එක කියලා ඒකට ඕකේ කියනවා. ඉතින් අන්න ඒ වගේ පින්නතුනේ ඔය එකක් මම කිව්වේ. හරියට ඔය වගේ දේවල් එක්ක බොරි වෙන නිසා මම කියන්නේ ඌව තියාගන්න එපා. ඌව ඔළුවේ හරි වැරදි ගොඩාක් ඔළුවේ තියාගත්තාම හැමදිස්සෙම මිනිස්සු ඌස් කරන්න, පහත් කරන්න මේ සල ඒකෙන් තමයි ටක් ගාලා මනින්නේ. මිනුම් දඬු ඉංග්‍රීසි පුළුවන් නම් වැල්ලේ කා වුණක් කමන්නේ. ඌ හරි උගතා. බැරි නම් ඌ නූගතා කියලා එහෙම. ඒව මනින්නේ එහෙම සරල, පටු, න්‍යාම දේවල් තියාගන්න එපා. අතිකෝධ තියාගන්න එපා. සමහර කෙනෙක් ඉන්නවා සරල දේවල් දන්නේ නැහැ. තේරුණා නේද? සරල දේ දන්නේ නැහැ. එයා දන්නේ මහා දේ. තේරුණාද? සමහර අය සරල දේ දන්නවා මහාදේ දන්නේ නැහැ. දැන් අපි මහාදේවල් දන්නා ඒ පොල් සම්බෝල හදන්න දන්නවද? දන්නේ නැහැ. පොල් සම්බෝල හදන්න දන්න කෙනා සමහරලාට මහාදේ දන්නේ නැහැ. ඒක නිසා මිනුම් දඬු මිනුම් කෝතු පොඩ්ඩක් අයින් කරලා දාලා ඉන්න බලන්න හැමතිස්සෙම. එතකොට මේ ලෝකේ ගොඩාක් දේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. මහා දේවල් සරල විදියට ඊළඟට හිතන්න පුරුදු වෙන එකක් නැහැ. ඒසා තථාගතයන් වහන්සේගේ ධර්මයේදී මේ බෝධිපාක්ෂික ධර්මවලදී පිටතින් හරි අපූර්ව දෙයක් අපිට කියලා දීලා තියෙනවා. බෝධිපාක්ෂික ධර්මවල රජ්ජුරුව කවුද කියලා මම ඔබෙන් අහන්න. නේද? හ්ම්. සතීන්ද්‍රියම් භික්කවේ බෝධිපක්ඛියෝ ධම්මෝ තං වේ බෝධාය සංවත්තති. විරිය ඉන්ද්‍රියං බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති. සතීන්ද්‍රියම් බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති. සමාධීන්ද්‍රියම් බෝධිපක්ඛෝ ධම්මෝ තං බෝධාය සංවත්තති. පඤ්ඤා ඉන්ද්‍රියෝ බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති. ආදි වශයෙන් අපිට බෝධිපාක්ෂික ධර්ම මෙහෙම කියලා දෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම අතර බෝධිපාක්ෂික ධර්ම අතරත් ඉන්ද්‍රිය ධර්ම අතරත් රජ්ජුරුවෝ කුමක්ද? රජ්ජුරුවෝ තමයි පින්නතුනේ පඤ්ඤා ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. අනිත් අය කවුද? ඇමති මණ්ඩලය. තේරුණා නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාටද කියලා ඇහුවාමත් කිව්වේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. එහෙනම් ඉතින් කියන්න තිබුණේ අර අනිත් බෝධිපාක්ෂික ධර්මයක් කියලා නේද? ඈ, සතීන්ද්‍රිය තියෙන අයට, විරීන්ද්‍රිය තියෙන අයට, සමාධීන්ද්‍රිය තියෙන අයට කියලා කියන්න තිබ්බනේ. එහෙම දේශනා කරේ නෑ. එහෙනම් රජ්ජුරුව කවුද? ප්‍රඥාව. ඒ නිසා ඔබට ප්‍රඥාව තිබෙනවද? ඒ නිසා අපි ප්‍රඥාව මුල් කරගෙන තමයි ධර්ම දේශනා කරන්නේ. ප්‍රඥාවන්තයන්ටයි ධර්මයේ දේශනා කරන්නේ. ප්‍රඥාවන්තයෝ ධර්මය අහන්න ඕන. රජතුමා බණ අහන්න ඕන. රජතුමාට බණ ටික කියන්න ඕන. දැන් ඔබේ රජතුමා නිදිද නැගිටලද? ඇමති මණ්ඩලයේද බණ අහන්නේ? රජතුමා නැගිටව ගන්න. රජතුමා තමයි බණ අහන්න ඕන. සමහර අයට සති ඉන්ද්‍රිය තියෙනවා, විරේන්ද්‍රිය තියෙනවා. මොකද වෙන්නේ? රජ්ජුරුව නිදින ප්‍රඥා ඉන්ද්‍රිය. සාකච්ඡා විතරයි වැඩේ කරෙන්නේ නැහැ. මොකද නියෝගේ එන්නේ රජතුමාගෙන්. ඒ කියන්නේ යුද්ධ යනවා, පොඩි අය අර සාම සාකච්ඡා කරනවා වගේ. යුද්ධ නතර කිරීම, යුද්ධ පටන් ගැනීම තියෙන රජතුමාගේ. එහෙනම් ප්‍රඥා ඉන්ද්‍රිය හොඳටම තියෙන. මොකද්ද මේ ප්‍රඥාව? ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාවන්තය තමයි. පින්නතුනේ යමක් ඇතිදේ ඇති සැටියෙන් හඳුනන්නෙත්, නැතිදේ නැති සැටියෙන් හඳුනන්නෙත්. ඔබේ චරිතය හඳුනනවා නම් ඔබ ප්‍රඥාවන්තයෙක්. ඔබේ අඩුපාඩුකම් ඔබ හඳුනනවා නම් ඔබ ප්‍රඥාවන්තයෙක්. ඔබ හදාගත යුතුයි කියලා ඔබ හිතනවා නම් ඔබ ප්‍රඥාවන්තයෙක්. ඇති දේ ඇති විදියටත්, නැති දේ නැති විදියටත් හඳුනා ගන්න ඕන. තරහ යනකොට දැන් මට තරහ ගිහිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට අර මිනිස්සු පාවිච්චි කරනවා, ඒක නරක වචනයක් නෙමෙයි. නහුතෙට නැග්ගා කියලා. නහුතේ කියන්නේ ගණන් වල තියෙන කෙලවර. ඒ කියන්නේ ඉවසීමේ සීමාව ඉක්මවල ගිහිල්ලා මට නහුතෙට නැග්ගා කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ යා හඳුනගෙන තියෙනවා. හඳුනා ගන්න ඕන, හඳුනා ගැනීමෙන් යුතුව මේ අකුසල ධම්මා මේ කුසල ධම්මා කියලා හඳුන ගන්න ඕන. ප්‍රඥාවෙන් කරන්න ඕන එන අකුසල ධම්මා නයටපත් කරන්න ඕන, දුරු කරන්න ඕන. වීරයෙන් දුරු කරන්න පුළුවන්. ආදීනවේ බල්ල දුරු කරන්න පුළුවන්. හේතු ප්‍රත්‍ය බල්ල දුරු කරන්න පුළුවන්. සංස්කාරක ස්වභාවයන්ගේ තත්ත්වය දැකලා ධර්මයේ ගලපාගෙන ඒක දුරු කරන්න පුළුවන්. අකුසල රැස් වෙන්න ඉඩ තියන්න හොඳ නෑ. ඉතින් අද අප ඉදිරියට කැඳවාගෙන සාකච්ඡා කිරීමට කල්පනා කරනවා. එනිසා අද දවසේහි අපි ආරාධනා කරනවා අද දායකත්වයේ දරන අපේ පින්වත් වෛද්‍යතුමියටම ඉස්සරහට එන්න කියලා. තමන්ගේ මනසේ අඩුවක් හැටියට දකින දෙයක් ඉස්සෙල්ලම අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මනස තියෙන බව තියෙන බවක් දැනෙන්නේ නැති අවස්ථා තියෙනවා. භව නිරෝධෝ, භව නිරෝධෝ කියලා එකක් පද. එතකොට භවය කියන එක අනාගතේ නම් ඒ භවයට වර්තමානයක් තියෙන්න ඕනනේ නේද? හරිනේ. එහෙනම් ඒ භවයටම අතීතයක් තියෙන්න ඕන. එහෙනම් භව නිරෝධය භවය මේ මොහොතෙත් තියෙන්න ඕනනේ නේ? භවයක් තියෙනවා නම් යමක් ඒ තියෙන ඕනම දෙයකට කාලත්‍රයක් තියෙනවා. ඒක ඊටාම වැදගත් ධර්ම කාරණයක්. ඔන්න බලන්න විශාල ධර්මකාරණයක් සරල එක වචනයකින් ඉගෙන ගත්තා. මොකද තියෙනවනම් යමක් ඒ තියෙන ඕනෑම දෙයකට කුමක්ද තියෙන්නේ? අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා. තියෙනවනම් යමක් ඒ ඕනම දෙයකට මේක ගැලපෙනවා. චිත්තචෛතසික ධර්මයක් වෙන්න පුළුවන්, භෞතික සම්පත්තියක් ගහක් කොළක් වැලක් දෙයක් වෙන්න පුළුවන්, භාණ්ඩයක් වෙන්න පුළුවන්, ඉරක් හඳ තාරකාවක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට තියෙනවා නම් ඒ දෙයට වර්තමානයක්ද අනාගතයක්ද අතීතයක්ද පවතිනවා. හරි. භව නිරෝධෝ. ඔව්. දැන් සියල්ල එකට එකතු වුණාම ඔරුව කියලා කියනවා. ඔරුවට අංග උපාංග ගොඩාක් එකතු වෙනවනේ නේද? නැත්තම් නිකන් ලී කොටනේ තියෙන්නේ. ඊට පස්සේ ඔරුව වෙනවා. වාහනයක් වෙන්නේ එහෙමයි. භවය කියන එකත් එහෙම එකක්. භවය කියන්නේත් ඔරුව හැදුන වගේ වැඩක්. එකමුතුවක පැවැත්මක් පවතින තැනට අපි කියනවා භවය. එකමුතුව විසුරුවා හැරිය තැන භව නිරෝධයක් හට ගන්නවා. භව නිරෝධයක් හට ගන්නවා. සංස්කාර කරලා ගන්න එක තමයි භවය හදාගන්නේ. සංස්කාර කරලා එකතු කරලා ගන්න එක තමයි භවය හදාගන්නේ. සංස්කාර විසිරුවාම භවය නැහැ. දැන් මේ භවයේ ඔබ කවුද? මේ භවයේ මම වෛද්‍යතුමියක්. මම ඉංජිනේරුවරයෙක්. මම ගෘහණියක් ආදී වශයෙන් ඉතින් හිතන්න පුළුවන් මේ භවයේ කවුද? දැන් මේ ශරීරයක් දරාගෙන ඉන්න එකටනේ ගොඩක් අය කියන්නේ භවය කියලා. නමුත් ශරීරයක් නෙමෙයි භවය කියලා කියන්නේ මානසික ස්වභාවය. මානසික ස්වභාවය. එතකොට මේ ශරීර දරාගෙන කොටසක් ඉන්නවා, මේ භවයේම වැටිලා ඉන්නවා කොටසක් ඉන්නවා. මේ භවය නිරුද්ධ කරගෙන ඉන්නවා. එහෙනම් මේ නිරුද්ධ කරගෙන ඉන්න අයට කියන්න බෑ මෙයත් ඉන්නේ තාම භවයේ කියලා අපිට කියන්න බෑ. හැබැයි ශරීරයෙන් අපිට පේනවා භවයක ඉන්නවා, මනුස්සාත්ම භාවයේ ඉන්නවා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් භාවාත්මක ගුණාංග නිරුද්ධ කළ වාසය කරනවා. අන්න එයාට කියනවා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් කියන සතර මග සතර ඵලයන්ටපත් වෙලා කටයුතු කරන කුමන හෝ ආර්ය ශ්‍රාවකයන් මේ භව ගමන සුන් කරමින් භව ස්වરૂපය නැති කර ගනිමින් වාසය කරනවා. හරි සරලයි. ඉතින් මේ ධර්ම ප්‍රතිපදාව මොකද්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ හැම මොහොතකම හැම තිස්සෙම හැම වෙලාවෙම පටිසෝත ගමනක ඉන්නවා. තේරුණානේ? පටිසෝත ගමනක ඉන්න එක තමයි හැම මොහොතකම ආර්ය ශ්‍රාවකයාගේ භාවිතේ බහුලී කතය. අනුසෝත වෙන්නේ නැහැ. හැම මොහොතකම නිරෝධයට, නිවනට නැමිලා බර වෙලා ඒ පැත්තට තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. අන්න එකට කියනවා ආර්ය ශ්‍රාවකයාගේ භාවිතාව. පෘතජ්ජනයාගේ භාවිතාව වෙනස්, ආර්ය ශ්‍රාවකයාගේ භාවිතාව වෙනස්. එහෙමනම් මුකුත් කරන්න දෙයක් නැත්තේ නේ. කරන්න දෙයක් තියෙනවා. ඒ සාමාන්‍ය ඥාණයෙන් කරන්නා වූ දෙයක් නොවේ, විශිෂ්ට ඥාණයෙන් කරන්නා වූ දෙයක්. දැන් ගොඩාක් දෙනෙ මේ නිවන් මගට නොපැමිණෙන්න හේතුව විශේෂිත මිනිසුන් පමණක්ම මේ නිවන් මගට පිවිසෙන්නට හේතුව තමයි මේක තේරෙන්නේ නෑනේ. තේරුණානේ? කතාව මොකද්ද? තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැති දෙයක්. දැන් මම මේ ධර්මයේ දේශනා කළාට ඇත්තටම මට තේරෙන්නේ නැහැ. තේනවාද? ඒක තරහ ගන්න එපා. ඒක වැරදි විදිහට අවබෝධ කරගන්නත් එපා. ආවදොර මොකද්ද එකෙන් මීන් කරන්න කියලා තේරුම් ගන්න. මම දේශනා කළාට මට තේරෙන්නේ නැහැ. ඔබ ඇහුවට ඇත්තටම ඔබට තේරෙන්නේ නැහැ. බනහලා ධර්ම දේශනා අහලා මෙතනින් යනවා. මෙලෝ සංසාරයද තේරුන්නේ. අපි තේරෙන්නේ නැති දෙයට ආදරය කරමු. තේරෙන්නේ නැති දෙයට ගරු කරමු. තේරෙන්නේ නැති දේ වැළඳගමු. තේරෙන්නේ නැති දේ අපේ ආත්මය කරගමු. තේරෙන්නේ නැති දේත් එක්ක අපි ජීවත් වෙමු. අන්න ඒකට කියනවා නිවන් දකින්නවා කියලා. ලස්සන නැද්ද ඒක? අපි තේරෙන්නේ නැති දෙයට ඇයි වෛර කරන්නේ? ඇයි ගැටෙන්නේ? අපි තේරෙන්නේ නැති දේ ඇතුලේ යමක් සොයමු. තේරෙන්නම ඕන්නේ. දැන් ගොඩාක් දෙනෙක් වැඩ කරන මේ සමාජයට ඒක මට වෙන්න ඕන, මගේ වෙන්න ඕන, මටම ප්‍රතිලාභේ තියෙන්න ඕන කියලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඕනම දෙයක් කරන්නේ Tamanට ඒකේ ප්‍රතිලාභයක් තියෙන්නේ කොහොමද කියලා බලලා. සමහර මිනිසුන් කොටසක් ඉන්නවා එහෙම Tamanට ප්‍රතිලාභයක් බලන්නේ නැතුව වැඩ කරනවා. අර අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන වගේ කිසි බලාපොරොත්තුවක් නැතුව සේවය කරනවා, වැඩ කරනවා, දන් දෙනවා වගේ අය ඉන්නවා. එහෙමනම් හැමදේම මට තේරෙන්න ඕනද? මටම ප්‍රතිලාභයක් වෙන්න ඕනද? මටම ආස්වාදයක් ලැබෙන්න ඕනද හැම දෙයකින්ම? මටම තේරෙනවා කියන්නේ බෙදෙනවා කියන එක, තේරෙනවා කියන්නේ විඳිනවා කියන එක, තේරෙනවා කියලා කියන්නේ උපාදානය කරන එක, තේරෙනවා කියන්නේ සසරට භවයට වැටුණ කියන එක. තේරුම් ගන්නවා කියන්නේ ලෝභය එකතු කළා, තේරුම් ගන්නවා කියන්නේ ද්වේෂය එකතු කළා, තේරුම් ගත්තා කියන්නේ මෝහය එකතු කළා. නැති දෙයක් ඇතිකොට හැදුවා. තේරුම් ගත්තා යනු නැති දෙයක් ඇතිකොට සෑදුවා. තේරුම් ගත්තද නෑ කියන්නේ? තේරුණාද? නැති දෙයක් ඇතිකොට සෑදුවා. තේරුම් ගත්තොත් දැන් මේක දිහා තේරුම් අරගන්නකො, මොකක් හරි එකක් තියලා මේක තේරුම් ගන්නකො. දැන් මේක අරගෙන මේක තේරුම් ගන්නකො. කොහොමද තේරුම් ගන්න උත්සාහ කරන්නේ? වටිනාකම කීයද? ඒකත් දැල්ලුව තේරෙන්නේ නැහැ. කාටද අයිති? මොකද්ද භාවිතය? එහෙමනම් අපි ඒ විදිහටත් තේරුමක් අවශ්‍යයි. නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක හැබැයි අදාළ වෙන්නේ ලෞකිකත්වයට. මොකද කියන්නේ? ලෞකිකත්වයට. ඒක අදාළ වෙන්නේ ලෞකිකත්වයට. නමුත් අපි මේ හොයන්නේ මොකද්ද? ලෝකෝත්තරත්වයක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ ලෞකිකත්වයේ උදෙසා නොවේයි. පරමාර්ථයේ උදෙසා, ලෝකෝත්තර උදෙසාම වෙයි. මේ දෙක පටලවා ගත්තොත් ඇත්තෙන්ම යා පිස්සු වැටෙනවා. තේරුණාද? පිස්සු වැටෙනවා. එළියට වැටුනොත් හොඳයි, ඇතුළට වැටුනොත් පිස්සු. හොඳ නැත්තේ? ඒ නිසා මිනිස්සයාට මේ දෙක තේරුම් ගන්න බැරි වුණොත්, පැටලුණොත්, ලෞකික පරමාර්ථ දෙක පටලවා ගත්තොත් සම්පූර්ණයෙන්ම යාගේ ඔළුව අවුල් වෙනවා. ඒ නිසා කරුණා කළා පරමාර්ථයේ උදෙසා වන ධර්මයේ පරමාර්ථ අධිචිත්තයෙන් අධිඥාණයෙන්ම තේරුම් ගන්න, ස්වરૂපයෙන් තේරුම් ගන්න. රහතුන් වහන්සේලා මෙහි සත්වේ පුජ්‍යලයක් නැත කියලා කිව්වහම ඒ කාලේ මිනිස්සු තේරුම් ගන්න මහා ප්‍රඥාවන්ත වුණා. කොනිටල බලන්න ගියේ නේ, පොල්ලක් අරන් ගහලා බලන්න ගියේ නේ. මොකද සම්මුති පරමාර්ථ දෙක ඒ මිනිස්සුන්ට තේරෙනවා. ඒ නිසා ඒ දෙක පටලවා ගත්තේ නේ. අද නම් මොකද කරන්නේ? මෙයාට සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා කිව්ව කොනිටල බලන්න යනවා. මෙයාට සත්ව පුජ්‍යලයක් ඉන්නවද බලන්න? ඇයි ඒ? ප්‍රඥාහීන භාවය නිසා. පළාතේ ඉන්න මේ ලෝභම මිනිස්සෙක් දවසක් මේ අපේ අනුරාධපුර යුගයේ කාලේ ඒ පන්සලට ගිහිල්ලා ඉල්ලවලු වැඩි මානසික. දැන් පිනටත් ලෝභයි මේ මිනිස්සයා. පින් කරන්න ගියත් ලෝභයි. ඒ කියන්නේ තමාට යමක් එකතු කරගන්නයි ඕන. ඉමින්සරේ ගිහිල්ලා ලොකු ආම්දුරන්න කිව්වා මේ පන්සලේ ඉන්න සිල්වත් මහාමුදුරුව මට දෙන්න දානෙකට කියලා. හරි ෂෝක් නේද? සිල්වත් කෙනා ඉල්ලුවා. මේ මෙහෙටත් එන ඔය පෙරේත තටු එහෙම දෙන්න. ඔව් මේ සිල්වත් මහා අමුදුරු කෙනෙකුට දෙන්න කිව්වා මේ දානයක් කියලා ඉවරලා පෙරේත තටුව දෙන්න මෙහෙට එනවා. අහම මම නම් බොහෝ අමාරුවෙන් එලෝ ගන්නවා මේ 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 මේට එපා වෙන කොහෙට හරි දෙන්න කියලා. ඒ වගේ මේ මේ පූජ්‍යලයාත් ගිහිල්ලා ඉල්ලනවා සිල්වත් මහා අමුදුරු. ඉතින් සිල්වත් මහා අමුදුරු ඉන්නේ අහවල් කුටිය කියලා මේ මිනිස්සෙට කිව්වා ඒ රහතන් වහන්සේ නමක් ළඟදී අරියහත් භූමියට පත් වුණ අවබෝධයෙන් යුක්ත කෙනෙක්. ගිහිල්ලා උන්වහන්සේ ආරාධනා කරගන්න තියුණා හා කියලා එතුම ගියා. එතුම යනකොටම ඈත ඉඳලම දන්නවා මේ බලාපොරොත්තු ඉන්න මහ ලෝභම කූමැයි මිනිස්සයයි කියලා. පිනක් කරන්න ආවත් ඒකෙත් මොකක් හරි මේ ගොඩක් ගැසා ගැනීමක් කල්පනා කරන මිනිස්සෙක් කියන ආකාරය දැකලා උන්වහන්සේ ඉන්නකොට මේ කකුලෙන් මිදුලේ වැල්ලේ සිතුවම් අඳමින් හිටියා. විමහාරමින් හිටියා. සාමාන්‍යයෙන් ඔය අංග විද්‍යාවට අනුව ඔහම විමහාරමින් බිම කුරුටු ගාමින් එහෙම ඉන්න අය එච්චර හොඳ මානසිකත්වයක ඉන්නව නෙවෙයි කියලා තමයි සැලකිලිමත් වෙන්නේ සලකන්නේ. ඉතින් මේ මිනිස්සය කල්පනා කරා මෙයා මානසික අසන්සුන්භාවයකින් වාසය කරන කෙනෙක්. මානසික යම්කිසි ව්‍යාකූලත්වයකින් කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මේ මේ වැල්ලේ මේ ඇඟිලි වලින් මේ ඇඳ ඇඳ ඉන්නමයි චිත්‍ර. මෙයා මානසික අපහසුතාවයකින් පෙළෙන කෙනෙක් වෙන්න ඕන කියලා කල්පනා කරලා ගිහිල්ලා ආයි පල්ලෙහා ලොකු හාමුදුරන්ට කිව්වා ඒ හාමුදුරු නම් වැඩක් නැහැ. ඒ හාමුදුරු ඒ කියන්නේ එහෙම සංවර කෙනෙක් නෙමෙයි. දැන් තේරුණා නේද? ඉන්ද්‍රිය ගෝචර ක්‍රමයට සම්මුති ක්‍රමයට රහතුන් අඳුරන්න බෑ. අනිත් එක වැඩක් නෑ. දානයක් දීලා නිවන් දකින්න යන්න නම් එහෙම හොයන්න කල්පනා කළාට කමකුත් නෑ. නැත්තම් එහෙම වැඩක් නෑ. ඇත්තටම බලන්න ඕන මම කවුද, මම කවුද කියන එකයි. මම කොතනද ඉන්නේ කියන එකයි කල්පනා කරලා බලන්න ඕන. එහෙම නැතිව අර ගුණ අගුණත් එක්ක ගැටෙන්න එපා. ගැටීම් අඩු කරගන්න ජීවිතේ පුළුවන් තරම් ගැටීම් අඩු කරගන්න. එතකොට ඔළුවේ ඉඩ තියෙන අලුත් දෙයක් ඉගෙන ගන්න. බෞද්ධයන්ට අලුත් දෙයක් ඉගෙන ගන්න බැරි වෙන්නේ ලෝකෙ පේන්නේ නැත්තේ ගැටීම් වැඩි. වෘත සීල වැඩි වෙන්න ගැටීම් වැඩි වෙනවා. තේරුණානේ? ගැටීම් වැඩි වෙනවා. දැන් අපි රටක හරි ගිහිල්ලා ඉවර වෙලා අපි වෙලාවක් බලන්න නැතුව තේ එකක් බිව්වොත් ඒක දිහා හොරහෙන් බලන මිනිස්සෙක් ඉන්නවද කියලා බලන්න කියලා අපි කියනවා. මට පිටා ඉන්න අනිත් අයට අපි ගිහිල්ලා අහනවා "Are you Sri Lanka?" කියලා. එයා අනිවාර්යෙන් ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඕන. නැත්තම් මොකද දන්නවද? අර ගැටින සිට මේ වෙන කෙනෙකුට එන්නේ නැහැ. එයාගේ ළඟ වාඩිලා හිටත් එයාගේ බලාගෙන තේක බොන. එයා දන්නේ අපිට කොයි වෙලාවෙ තේ බොන්න පුළුවන්ද, කොයි වෙලාවෙ තේ බොන්න බැරිද කියලා දන්නේ නැහැ. අර ශ්‍රී ලාංකිකය තමයි විතරමයි ඕක දන්නේ. එහෙමනම් එයාට නේද ගැටීම හදාගන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැටීම් හදාගන්න ඉගැන්වුවේ නැහැ. මන්නම් කිසිම දෙයක් එක ගැටෙන්නේ නැහැ. ඔව් ආගම ගත්තොත්, ජාතිය ගත්තොත්, කුලය ගත්තොත්, ගෝත්‍රය ගත්තොත්, වර්ගය ගත්තොත් ඒවා ගැටීම් වලට ඔව් හේතු වෙනවා. ඒ කිසි දෙයක් ගන්න හොඳ නැහැ. එතකොට මොලේ Tamande ඉඩ නැති වෙනවා ගොඩාක් දේවල් මේ විශ්වය හඳුන ගන්න. පින්වත්නි, භික්ෂූන් වහන්සේ කෙනෙක්ගෙන් අපි මේ ගිහියන්ගෙන් හරි අහුවොත් මට ආදර්ශයට ගන්න භික්ෂූන් වහන්සේ නමක් කියන්න කියලා මං කාගෙන් හරි අහුවොත් එක්කෙනෙක්ගේ නමක් කියන්න එක්කෙනෙක්වත් නැහැ. ඇයි? හැම භික්ෂූන් වහන්සේ කෙනෙක්ගෙම අර තමන් ඇති කරගත්ත දෘෂ්ටි ජාලය වැඩි නිසා මොකක් හරි වැරද්දක් දකිනවා. එක්කෝ කියනවා ඒ හාමුදුරුවෝ දේශපාලනය කරනවා, නැත්තම් කියනවා ඒ හාමුදුරුවෝ පන්සල හදන එකමයි වැඩේ. එක්කෝ ඒ හාමුදුරුවෝ ගෝලියෝ හදන එකමයි වැඩේ. එක්කෝ ඒ හාමුදුරුවෝ සල්ලි පස්සේ යන එකමයි වැඩේ. එක්කෝ ඒ හාමුදුරුවෝ කීර්ති ප්‍රශංසා පස්සේ යන්න ඔය ප්‍රසිද්ධ වෙන්න යන එකමයි වැඩේ. මොකක් හරි දෝෂයක් නේද? මොකක් හරි දෝෂයක්. ඇත්තා අතීත දෝෂයක් හරි අරගෙන කිය මට කියන්නකෝ අපේ දායකයෝ අනේ අහවල් හාමුදුරුව හොඳයි කියලා. පුදුමේ කියන්නේ කියන්නේ නැහැ නේ. අන්න අහවල් හාමුදුරුව ආදර්ශයට ගන්න. අන්න අහවල් හාමුදුරුව හොඳයි කියලා කියන්නේ. හැබැයි දවසක් මිනිස්සෙක් මට මාවම ආදර්ශයට ගන්න කිව්වා. තේරුණා නේද? දැන් මම බස් එකේ වඩිනවා. බස් එකේ වඩිනකොට කියනෝ ඊයේ රෑ බණක් කිව්වා ගුවන් විදුලියේ ස්වාමීන් වහන්සේ නියම බණ. මං ජීවිතේට අහලා නැහැ ඒ වගේ බණ. පුදුම මේ අවධියක් අපේ ජීවිතේ ඇති කළා. නියම ධර්ම දේශනාවක්. මට කියනවා ඔබ වහන්සේලාත් අන්න ඒ වගේ වෙන්න බලන්න ඕන. මං ඇහුවා මහත්තයා නම මොකද්ද ඒ හාමුදුරුවන්ගේ? ඇඹිලි පිටියේ ආනන්ද කියලා හාමුදුරු කෙනෙක් ඊයේ බණ කිව්වේ කියලා කිව්වා. ඉතින් මට හරිම සන්තෝසයි. මට මාව ආදර්ශයට පෙන්නපු මිනිස්සෙක් ඉන්නව නේද කියලා. ඈ මාවම මට ආදර්ශය කරලා මං ටික වෙලාවක් ඉතින් hina වෙලා ඉඳලා කිව්වා ඒ මම තමයි. ඈ වෙන්න බෑ. ඒ මම තමයි. එහෙම දෙයක් ඉතින් ජීවිතේට කලාතුරකින් ලැබෙන අත්දැකීමක් නේ කෙනෙකුට ලැබෙන. ඔව්. ඒ නිසා ගැටීම් තියාගන්න එපා පින්නතුනේ. එතකොට අපිට හැම කෙනෙක්ගෙම හොඳ දේ දකින්න පුළුවන්. හොඳ දේ දකින්න පුළුවන්. ඇයි ඇයි කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් හොඳක් නොදක හැම තිස්සේම අගුණයක් දැකලා ඇයි මේ ගැටෙන්නේ මේ සමාජයේ? මේ සමාජයට දෘෂ්ටි වැඩි. දෘෂ්ටි වැඩි. දෘෂ්ටි නැති වෙන්න ඕන. දෘෂ්ටි එකක්වත් නැති වෙන්නේ. හැබැයි ඉතින් දෘෂ්ටි නැති වෙන්නේ සක්කාය දිට්ඨිය නැති වුණාම. නමුත් මේ දෘෂ්ටි තෙරපි වීම තියෙනකන් දෘෂ්ටි ටිකක් හරි අඩු කරගත්තේ නැත්තම් දැන් ඔබේ ඔබ තේබන කෝපේ අපි හිතමුකෝ මඩ වලින් හරි අපිරිසුදු වතුරකින් හරි පිරිතිරී තියෙනවා. ඉතින් අපි හොඳ මේ ටී එකක් කෝපි එකක් අරගෙන එනවා. ඉතින් අපිට කියන්න වෙනව නේද මම ටී එකක් ගෙනාවා කෝපි එකක් ගෙනාවා ඔබේ කෝප්පේ මොකද කරගන්න ඕන? සෝද ගන්න, පිරිසිදු කරගන්න. ඉස්සෙල්ලා ඔය ටික හලලා පිරිසිදු කරගන්න. නැත්තම් මම මේ ටී එක අතේ තියන් ඉන්නවා ඔබේ කෝප්පේ පිරිසිදු වෙනකන්. ඔන්න ඕකයි කියන්නේ. ඉතින් කල්පනා කරලා ඉතින් කියන්න පුළුවන් ආයනතරික කෝප්පේ මඩ දිනව කවන්නේ ටී එකත් මේකටම දාන්න. ඈ ඒක එතකොට රසවත් නෑ බොන්නේ. ඉස්සෙල්ලා කෝප්පේ සුද්ධ කරගන්න ඕනේ. ඒ නිසා ඔබට දෘෂ්ටි තිබුණයි කියලා මට කමක් නෑ. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මේ ටී එක ඔබේ ඔය තියෙන අපිරිසුදු කෝප්පේ අපිරිසුදුකම් තියෙද්දි මේ ටී එක දැම්මාම ඒක රසවත් නෑ. ඒක බොන්න බැරි වෙනවනේ. පිලුම් වෙච්ච එකක් නම්, පල් වෙච්ච එකක් නම්, මඩ ටිකක් නම්, පරණ එකක් නම් මේකට මේක කවලම් වෙච්ච ගමන් බොන්න බෑ. ඉතින් මෙතෙන්ට එනවා නම් දේශපාලන දෘෂ්ටි තියාගෙන. මොකද්ද ඔබතුමියගේ පක්ෂය? පක්ෂ තියෙන එකෙක් එන්න එපා මෙහෙ බණ අහන්න. තේරුණාද? තේරුණාද? කිසි කෙනෙක් එන්න එපා පක්ෂ තියෙන අය. දේශපාලන පක්ෂ තියෙනවා නම් එන්නම එපා. ඇයි? මඩ තියෙන කූපයක් අරන් ටී බොන්නේ එන්න එපා. තේරුණා නේද? ඒ විතරක් නෙමෙයි මොන ආගමේ වුණත් කමන්නේ ආගම් වාදේ නැතුව ආගම් උපාදානේ නැතුව මිනිස්සේ කැඩියට මෙතෙන්ට එන්න ඕන. මිනිස්සේ අමනුස්ස වෙනවනේ ආගම වැටිච්ච ගමන්. ඒ නිසා ආගම් උපාදානයක් නැති මිනිස්සෙක් එන්න ඕන මෙතෙන්ට. අන්න මිනිස්සේගේ කෝපේ පිරිසිදුයි. මෙතනින් මෙහාට ඇතුල් වෙනකොට දේශපාලඥයෝ නැහැ. මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ඒක මතක තියාගන්න ඕන. මම බෝඩ් එකකම ගහන්න. ඊට පස්සේ උගත්තු නූගත්තු නැහැ. ධනවත්තු දුප්පත්තු නැහැ. මිනිස්සෙක් ළඟ ඒව නැහැ නේ එකක්වත්. පෝසත්තු දුප්පත්තු නැහැ. මෙතෙන්ට අරගෙන ඉන්න එපා. මේකෙන් මෙහාට එන්න එපා. පෝසත්තු එන්නත් එපා. දේශපාලනේ අච්චෝ එන්නත් එපා. ඒ පැත්තව ගත්තායි එන්න එපා. බනහන්න. නිකන් ඇවිල්ලා ගියාට කමන්නේ. බනහන්න ඉන්නවා. මොකද වැඩක් නැහැ. ඒ මාන්නය, ඒ උද්දච්චකම හදන්න බෑ. ඒකට ධර්මයේ දාලා වැඩක් නැහැ. කිසිවෙක් නොවී ඉන්න, කිසිවෙක් නොවී ඉන්න ඒ ආධ්‍යාත්මය සම්මුතියෙන් කරන්න යන්න එපා. මේක සම්මුතියට ගලපන්න යන්න එපා. සම්මුතිය සම්මුතියේ ඒ විදියට ඉන්න කමක් නැහැ. මේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ මේ කිසිවක් නැතිවිය යුතුයි. හිත ඇතුලේ මේ කිසිවක් නැතිවිය යුතුයි. තේරුණාද? මෙතනින් බණ ඇවිල්ලා ගිහිල්ලා ආයේ ඒ වෘත්තියේ ඒ දේ ඒ ස්වභාවයෙන් සම්මුතිය කරනවා. නමුත් ඒකේ තියෙන මාන්නය, ඒකේ තියෙන උද්දච්චකම, ඒකේ තියෙන අකුසල කර්මය, ඒකේ තියෙන ගැටීම් එයා තුල නැහැ. පුහු කම නිසානේ, පුහු දේ නිසානේ මිනිස්සු ගැටෙන්නේ. පුහු දේ නිසානේ ගැටෙන්නේ. පුහු දේවල් වල වටිනාකම් ප්‍රමාණයනේ ගැටෙන්නේ. ගැටෙන්නේ වටිනාකම් දීපු නිසා, ඇලෙන්නේ වටිනාකම් දීපු නිසා, අපි ඉදිමෙන්නේ වටිනාකම් ඒවට දෙන නිසා. දැන් අපි වටිනාකම් දීලා තියෙන දේවල් එක්ක බලනකොට, රටවල් වල විනාශ වෙන දේවල් එක්ක ගලපල බලන්න මොනවද තියෙන්නේ? රටක් හැටියට ගත්තත්, මිනිස්සෙක් හැටියට ගත්තත් අපිට තියෙන, අපි මේ බොහෝම පුහු දෙයකට නේද මේ මහා විශාල වටිනාකමක් දීලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. නෙමෙයි ආදීනව සංඥාවක්, ඒක ආදීනවේ බැලීමක්. බැලුවාම තේරෙනවා මේ ඉතාම ස්වල්ප දෙයකට මේ වටිනාකමක් දීලා තියෙන්නේ. මේක වැඩක් නැහැ. අපි දෙනවා ජීවිතයට වටිනාකම් දෙනවා, ඥාතීන්ට වටිනාකම් දෙනවා, ගෝත්‍රයට වටිනාකම් දෙනවා, හරි හම්බ කරපු දේවල් වලට වටිනාකම් දෙනවා. දැන් හරි හම්බ කරපු දේවල් වලට වටිනාකමක් දීලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? වත්ත පිටියට ගේ දොරට ගෙට ආසා කෙනා හෙවත් ගෙවලයා බවට පත් වෙනවා මරණින් පස්සේ. අපි අහලා තියෙනවනේ ගෙවල් වල ඉන්නවා කියලා. ඔව්. ගෙට ලොල් කරන හේයින් ගෙවලයා කියලා කියනවා. ඒ නිසා ඔබේ මනස කොහේ හරි ලොල් කරනවද දේවල් වලට? ඇහිලා තියෙනවද කියලා බලන්න. ඇහිලා නැත්තම් ඒ පිළිබඳව වේදනාවක් ඔබට නැහැ. විකුණපු වාහන අපිට වේදනා දෙන්නේ නැහනේ. වේදනා දෙනවද විකුණපු වාහන? අපි පාවිච්චි කරලා විකුණපු වාහන අපිට වේදනා නොදී. දැන් මටම වුණත් තියෙනවනේ. මටම තියෙනවා වාහන පහක විතර අත්දැකීමක් තියෙනවා. අන පහක් විතරම් දීලා තියෙනවා. ඒ පහම කොහේ හරි දැනුත් දුවනෝ තියෙනවා. මට ඒවා කිසිවක් වේදනා නොදේ. ඒ වගේම අපි ආධ්‍යාත්මය තුළින් අතහැරිය නම් ඒ කිසිවක් වේදනා නොදේ. හැබැයි කොහොමද අතහරින්නේ? මෙහි පවතින්නේ සංඥාවක් විතරයි. ඒ සංඥාව මිරිඟුව. ඒ සංඥාව මායාවක්, ඒ සංඥාව මෝහයක්, ඒ සංඥාව අවිද්‍යාවක්. මම චිත්‍රපටයක් බලමින් අඬනවා, හිනා වෙනවා වැන්නේකි. කවුරු වගේද? චිත්‍රපටයක් බලමින් අඬනවා, හිනා වෙනවා, බය වෙනවා වැන්නේකි කියලා කල්පනා කරලා මේ ගැඹුරු ආධ්‍යාත්මික සිත සූපත් කරන්න. මතු පිටින් කරන ඒව සමහර අය මේක අහලා නතර කරනවා. ඇතුලෙන් මේක හදාගන්නේ නෑ. අන්න ඒකයි වැරද්ද. ඇතුළතින් හදාගන්න ඕන. ඇතුළතින් හදාගන්න ඕන. ඇතුළතින් හදාගත්තට පස්සේ අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියන තැනට ඔබට එන්න පුළුවන්. ඒක ලොකු ගැඹුරු කතාවක්. ඒ නිසා ආධ්‍යාත්මය තුළින්ම සක්කාය කියන ස්වභාවය, සකස් කරනවා කියන ස්වභාවය අයින් කරලා දාන්න ඕනේ. සක්කාය නැත්තං එයා මිනිස්සේ, දෙවියේ, බ්‍රහ්මේ, ජාතියක්, ගෝත්‍රයක්, වර්ගයක්, පක්ෂයක්, පාටයක් තියෙන කෙනෙක් නෙවෙයි. සක්කාය නැත්තං එයාට පක්ෂයක්, පාටයක් මොකක්වත් නැහැ. ගෝත්‍රයක්, වර්ගයක් නැහැ පිනත. සක්කාය ඇති කරගත්ත තැන අර ඕන දෙයක් රැස් වෙනවා, පින්නතන එකතු වෙනවා. ඇයි සක්කාය අපිට පවතින්නේ? කුමන හෝ සංඥාවක පැටලී සිටින නිසා. සක්කාය හැදෙන්නේ, සක්කාය පවතින්නේ, සක්කායට ජීවය ලබා දෙන්නේ කුමන හෝ සංඥාවක්. මැරෙනකොට අවසානයේදී නික්ම යන්නේ ගරුක කර්මයෙන්නේ. ගරුක කර්මයෙන්නේ ඉස්පතු වෙන්නේනේ. ගරුක කර්මය තමයි එන්නේ. ගරුක කර්මය ඇවිල්ලා තමයි ඔක චුතිය හැදෙන්නේ, චුතිය ප්‍රතිසන්දිය හැදෙන්නේ කියලා අපි අහලා තියෙනවා. ඒක එහෙම තමයි ජීවිතේ. ගරුක කර්මය කියන්නේ ප්‍රබල, ඔව් ප්‍රබල කර්මය. පිනතුනේ නිවන් දකිනකොටත් අවසාන මොහොතේ ගිලිහෙන්නේ, කැඩෙන්නේ, විඳෙන්නේ මොකක්ද? ගරුක කර්මය. හදින් මල්ලගත් එක අවසානෙට ඉතුරු වෙන්නේ එහෙමයි. සමහර අයගේ අවසාන ගර්භ කර්මයේදී මිදිච්ච අයගේ මං කතා කීපයක් කියන්න. සමහර අයගේ අවසාන මොහොතේදී මිදුණ හැටියට දැනුනේ දුව. සමහර අයට අවසාන මොහොතේ මිදුණ හැටියට දැනුනේ ස්වාමියා. සමහර පිරිමි අයට භාර්යාව. සමහර අයට වතු පිටි ඉඩකඩම්. සමහර අයට වීරය. සමහර අයට ධර්ම සංඛාරය. සමහර අයගේ උද්දච්චකම. සමහර අයගේ මාන්නය. ඔන්න ඔය වගේ දේවල් තමයි එක එක වෙලාවල් වලදී සිනෙන්නේ. ඉතින් අපි මාන්නය වගේ දෙයක් අපි ළඟ තියෙනකොට අපි ඒක අත්හරින්නේ නැහැ. අපි හිතනවා මාන්නේ යනු මාව ආරක්ෂා කරන කෙනා, මාව පවත්වන කෙනා, මාට ගෞරවය ලබා දෙන කෙනා, මට වටිනාකමක් දෙන කෙනෙක් හැටියට තමයි හිතෙන්නේ. මාන්නේ, මාන්නේ වටිනාකමක් දෙනවා කියලයි හිතන්නේ. නමුත් අපිට මාන්නේ වටිනාකමක් දෙන්නේ නැහැ. මාන්නේ අපිව හිර කරනව මිසක් මාන්නේ අපිට වටිනාකමක් දෙන්නේ නැහැ. දුකටපත් කරනවා මිසක් වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ වුණාට මනුස්සයට හැඟින්නේ කොහොමද? හැඟෙන්නේ අපිව ආරක්ෂා කරන කෙනා තමයි මාන්නය. අපිව පවත්වන කෙනා තමයි මාන්නය. දැන් මේක තේරුම් ගත්තොත් පැනගන්න අපිට පුළුවන්. අවිද්‍යාව හේතුවෙන් මවාගන්න එකක් කියනට වැඩිය හොඳේ මැවිච් එකක්. ඩොක්ටර් අපි එහෙම කියමු. කවුරුත් ඉතින් හිතල නෙමේනේ දැන් මාන්නේ කාටත් තියෙනවනේ නේද? දැන් කෙනෙක් හිතනවා මම නෙමේ කියලා. ඒත් මාන්නේ. ඒ මාන්නේ මම නොවේ කිව්වත් මාන්නේ, මමයි කිව්වත් මාන්නේ. මම මේවට ආස නැහැ කිව්වත් මාන්නේ, මේවට මම ආසයි කිව්වත් මාන්නේ. අතහරින්න පුළුවන් මාන්නයෙන්. අපි හිතනවා රැස් කිරීම පමණයි මාන්නයට එකතු වෙන්නේ කියලා. අතහැරීම තුල මාන්නය එකතු වෙනවා. පින් කිරීම තුල මාන්නය එකතු වෙනවා. මම දන්න මේ මේ නූතනේම අම්ම කෙනෙක් හොඳ පින්කම් කරලා අපාය ගියා. ඇයි? මාන්නයෙන් පින්කම් කළා. මං ඉතින් ඒ අම්ම බොහොම සම්භාවනීය අම්ම කෙනෙක් නිසා භාවනා මධ්‍යස්ථානයකට අක්කර ගානක් පූජ කළා, මහලු නිවාසවලට අක්කර ගානක් පූජ කළා. අවසානයේ කොච්චර හොඳ අම්ම කෙනෙක්ද කියලා කියනවනම් බැලූ බැල්මට, මතු පිටින් බැලුවොත් හිතෙයි ඔබට අනේ එහෙම වෙනවනම් බුද්ධ ශාසනයෙන්නුත් ඇති වැඩේ මොකද්ද කියලා හිතෙයි. අවසානයේ තමන්ගේ ගෙදර වැඩ කරපු, තමන්ට උදව් උපකාර කරපු දරුවෙක් හිටියා, ඒ දරුවට ගේත් ලියලා දීලා මේ නැති වුණා. හැබැයි අපායට ගියා. අපායට ගියයි කියන එක දැනගත්තේ ඔය ගේ වටපිට ආවෙම සැරිසරනකොට, එක එක ගඳවල් එනකොට, හට්ටි මුට්ටි එහෙම යනකොට, තමන්ගේ තියෙන එක එක දේවල් චලනය වෙනකොට, ඉතින් ඇඟේ හීතලට වුණ හරි වදිනකොට බලනෝනේ මේ ගෙදර කවුද ඉන්නේ නේද මොකද කියලා. අන්න එතකොට අහුවෙනවා. ඉතින් ඒ ශාස්ත්‍රීය ක්‍රම අපි හිතමුකෝ, එක්කෙනෙක් බොරුවක් කිව්වා කියලා දෙන්න තුන්දෙනෙක් හතර පහ දෙනෙක් බලද්දිත් එකම කතාව කියනකොට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම එතෙන්ට ගිහිල්ලා බැලුවාමත් යම් යම් දේවල් හේතුන් තියෙනවා. ඉතින් මං ඒ අම්මාව දැක්කා. දැකලා හම්බෙලා කතා කරපු වෙලාවකත් මම කිව්වා, අම්ම එන්නකෝ අපේ භාවනා වැඩසටහනකට, එහෙම ඔය විවේක වෙලාවකට. මොකටද එහෙම යන්නේ? මේ ළඟ එකක් තියෙන, අපි මහදපු එකක්, ඒකට යන්න පුළුවන්. එහෙනම් කවන්නේ හොඳයි, ඒකට යන්න. ඉතින් ගිහලා මම බොහොම අමාරු බේරලා තාපොඩ්ඩ මගේ ඔළුව කෑවොත් එහෙම මං කහෝ, ඉතින් කොහෙත් එකයි කමන්නේ යන්න කියලා මං ආවා. දැන් මෙහෙට ආව නම් පොඩ්ඩක් හරි තටු කඩනවනේ ඈ, අපිට බැන බැන යන්න හරි අපි තටු කඩලා හදන ටිකක් අඩුමතරමේ මනුසාත්මයකටවත් ආය යන්න. කොහෙද තටු කඩලා ගත්තේ නෑ, මාන්නෙන් පිංකම් කළා. අවසානයේ අර ගෙවලේක් බවට පත් වෙලා, ප්‍රේතෙක් බවට පත් වෙලා ඉන්නවා. මම තමයි මේවා කළේ. මම මෙහෙම භාවනා මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. මම මෙහෙම මේ මහලු නිවාස හදලා තියෙනවා. මම මෙහෙම තියම් බම් බම් කියලා මෙහෙම මෙහෙම ඉදි වෙනවා. මෙහෙම ලොකු වෙනවා. මම 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 ඔක්කොම කළා තියෙන්නේ කියලා. ඔය ඉන්නව නේද භාවනා මධ්‍යස්ථානවල සභාපතිලා ලේකම්ලා? අපච්චියේ හරි භයානකයි. ළඟින් යන්න බෑ. රශ්මි ධාරාවට අහුණු පිච්චෙන පිච්චිලා මැරෙනවා. හරි අමාරුයි. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ඔක්කොටම වඩා හපන්. හපෝ. මේ සමාජයේ ලොකු කමට ඉන්න නම්, ජේෂ්ඨ කමට ඉන්න නම්, එහෙම බුම්මගෙන පුප්පගෙන ලොකු කම පෙන්නගෙන මගේ කියලා හැම තිස්සෙම අනිත් අයට හැඟෙන විදියට ඇත්තෙන්ම ඉන්න ඕන. හේත් වැඩක් නැහැ. පුතජ්ජනයාගෙන් ලැබෙන, පුහුදුන් මනුස්සයාගෙන් ලැබෙන පින්නුතුනි කිසි දෙයක් වැඩක් නැහැ කියලා කල්පනා කරන්න. නින්දාත් වැඩක් නැහැ, ප්‍රශංසාත් වැඩක් නැහැ. මේ පුතජ්ජන සමාජය අන්න අහවල් කෙනා ප්‍රශංසා කරොත් හොඳයි කියලා හිතනවද? මට හිතෙන්නේ නැහැ මේ ආවල් තනින් මට සම්මානයක් හම්බුනොත්, ආවල් ජනාධිපතිවරයා මට සම්මානයක් දුන්නොත්, ආවල් කෙනාමට දුන්නොත් මට ලොකුයි කියලා වැඩක් නැහැ. අපේ ඔය ස්වාමින්වහන්සේලාට සම්මාන හම්බුනාම දැන් ඔය කිරින්දේ ධම්මානන්ද හාමුදුරන්ට මැලේසියාවේ රජයෙන් ලොකු සම්මානයක් දුන්නාම උන්වහන්සේ කියලා තියෙන පන්සලේ ගෙනල්ලා තියන්න කියලා මට ඉන්න බෑ හොගන්න කියලා. ඈ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන්ට සම්මානයක් දුන්නාම ඔය ඉඩ තියෙන වෙලාවක ගෙනල්ලා තියලා යන්න කිව්වලු. මට ඕව ගෙනියන්න එන්න බෑ. මොකද උන්වහන්සේලාට සම්මාන දෙන්න කවුද? වැඩක් නැහැ. වැඩක් නැහැ. රජිනට සම්මාන දෙන්න යන්නේ නැහැ නේ කවුරුත් නේ. රජින වටේටම සම්මාන දෙනවා මිස. ඒ වගේ මේ රටේ මේ භික්ෂුන් වහන්සේලාට සම්මාන දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. උන්වහන්සේලා හිතයි. ඒ කියන්නේ උන්වහන්සේලාගේ තේරුම් අරගෙන ඉන්නවා. අපි තේරුම් අරගෙන ඉන්න ලෝකෙන් සම්මාන වැඩක් නැහැ. ඒකට හේතුව මාන්නේ නිසා නෙමෙයි එතන තියෙන්නේ. ජීවිතේ තේරුම් ගත්ත නිසා, අවබෝධය නිසා. අනිත් අය තියෙන්නේ මම ලෝකෙටම සම්මාන දෙනවා, මට සම්මාන ඕනේ නැහැ කියන තැන. ඒ මාන්නේ. මේක තියෙන වෙනම දෙයක්. අව්‍යාජ ලෙස තමන්ගේ හිත තේරුම් ගන්න කෙනෙක් තමයි හිත හදාගන්නේ. මේ ලෝකෙටම ව්‍යාජ කරනවට වඩා බරපතල ව්‍යාජය තමයි තමන්ට තමන් මුලා වුණොත්, ව්‍යාජ කරගත්තොත්, තමා තුළ අව්‍යාජ කෙනෙක් වෙන්න බලන්න. ලෝකෙම ව්‍යාජ වෙන්න පුළුවන් තමා තුළ අව්‍යාජන වෙන්න. දැන් මේ සමාජයට නම් ව්‍යාජය ඇරෙන්න වෙන දෙයක් රසවත් වෙන්නෙම නැහනේ. සත්‍ය තිත්තයිනේ. ව්‍යාජය තමයි ඕන. එහෙමද නැද්ද? ව්‍යාජයමයි ඕන. ව්‍යාජයමයි ඉල්ලන්නෙත් ඒ ව්‍යාජයම. ව්‍යාජය නොදුන්නොත් හොඳ නැහැ. ව්‍යාජ සංවරය ඕන. ව්‍යාජ හොඳ ඕන. ව්‍යාජ දේවල් වෙන්න ඕන, කියන්න ඕන, පොරොන්දු දෙන්න ඕන. ව්‍යාජ ව්‍යාජයට හරි රසවත්, හරි ආසයි ව්‍යාජයට. මුලින්ම තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය තමන් හඳුනනවද කියලා බලන්න. විවෘතව නිහඬව සිටින්න. විශේෂණ පදයක් ඒක. විවෘතව නිහඬව සිටින්න. විවෘත නැතුව ඇස් දෙක පියාගෙන තද කරගෙන හිටියොත් මේ ආධ්‍යාත්මය ඔබට හසු වෙන්නේ නැහැ. හොඳ විවෘත භාවයකින්. ඒ කියන්නේ ඕපන් මයින්ඩ් එකකින් ඉන්න ඕන. සයිලන්ස් බොහොම සැහැල්ලුවෙන්, බොහොම නිහඬව විවෘත මනසකින් ඉන්න. ඕපන් මයින්ඩ් එකකින් බලන ඔබේ ආධ්‍යාත්මය ඔබට හසු වෙනවා. ඇති දේ ඇති විදියටම ගන්න, නැති දේ නැති විදියටම දැනේ. නැත්තන් නැති විදියටම සුව පහසුවක් දැනේ. ඇත්තන් ඇති දේ ඔබ දවයි, පුළුස්සයි, කොනිත්තයි එතනින් අඳුන ගන්න. ඊට පස්සේ ඒක හදා ගන්න පුළුවන්. බලන්න සංසුන්ව. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතදිම්බින්දති දුක්ඛේස මග්ගෝ විසුද්ධියා. බලන්න නිවන් දකින්න අවශ්‍ය කරන මුළු නිවන් මාර්ගයේම මේ ගාථා පෙළෙන් කියවුණා. මේක තෝරගන්නයි තියෙන්නේ. සබ්බේ සංඛාරා. මේ වචනේ හරි පුළුල් වචනයක්. ලෞකික ලෝකයෙන් පැවතෙන ඉන්ද්‍රිය ගෝචර වන්නා වූ සබ්බ සකල මනාවටම පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තමයි. මොකද්ද සබ්බේ සංඛාරා කියන වචනේ? ආනම්මනම් ඔය හිත් බෙද බෙදා බෙද බෙදා ටොන් ගණන් ගොඩ ගහන්න ඕනේ. ඔබට හමු වෙන ඕනම දෙයක් මොනවාද? සංඛාරයක්. ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා නම් ඒ ඕනම දෙයක් ඒවා ඇතුලේ හැදෙනවා නම් හදනවා නම් හැදෙනවා නම් ඒ ඕනම දෙයකුත් මොනවද මේ සංස්කාර කියන වචනේ තේරුම? හැමදේම අන්‍යමන්‍ය ප්‍රත්‍යයකින් පවතින දෙයක්. ඒ කියන්නේ එකිනෙකට එකිනෙකට බැඳීම් නිසා හටගත්ත දේවල් තියෙන්නේ. එකක් පැවතීමක් නෑ. දැන් පරමාණුවත් ඒකකයක් නෙමෙයි කියලා හොයාගන්න ඕනේ. ඒකත් තව තව ප්‍රත්‍යයකින් පවතින එක. ඊට පස්සේ තව කාලයක් ගියාම ඒකත් තවත් 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 ස්වභාවයන් වලට හඳුනා ගනීවි. පරමාණුවක් කියන්නේ ඉන්ද්‍රිය ගෝචර දෙයක් නෙවෙයිනේ නේ. ඉන්ද්‍රිය ගෝචර දෙයකට එහාට ගිහිලා ඉලෙක්ට්‍රොනික වලට ගෝචර වෙන තත්ත්වයක්. අනිච්ච සබ්බේ සංඛාරා නිච්ච අනිච්ච කොහොම හරි අනිච්ච. මොකද්ද මේ අනිච්ච කියන්නේ? මේක හොඳටම ස්වාමින් වහන්සේ නිවන් දකින්න උවමනා වෙන විදිහට කියලා දීලා තියෙනවා. යම් උපාදානයක් වේද, යම් බැඳීමක් වේද, යම් වේදනාවක් වේද, යම් සකස්මක් වේද, ඒ කවරක්ද? නිච්ච. යම් තණ්හාවක් වේද, මානයක් වේද, ඇලීමක් වේද, ගැටීමක් වේද, සබ්බ සකල මනාවෙන් මොනවා හරි එකක් අල්ලා ගන්නවා. මේ වචනේ හොඳයි නේ, තේරෙනවනේ නේ? සබ්බ සකල මනාව කියන්නේ ඕනම සියල්ලම කියන වචනේ. ඒ මොනවා හරි නියමයක් තියෙනවා නම්, නිත්‍යයක් තියෙනවා නම්, ඒකට අපි කියනවා නිත්‍ය. අනිත්‍යක එකක් ගත්තොත් ඒකත් නිච්ච, 1000ක් ගත්තොත් ඒකත් නිච්ච. අඹ මල්ලක් තියෙනවා, අඹ මල්ලෙන් එකක් ගත්තත් නිච්ච, අඹ මල්ලම ගත්තත් නිත්‍ය. සංසාරයෙන් එකක් ගත්තත් නිච්ච, මුළු සංසාරෙම ගත්තත් නිච්ච. උපාදාන වලින් එකක් ගත්තත් නිච්ච, පාදාන සියල්ල ගත්තත් නිච්ච. සංඛාර වලින් එකක් ගත්තත් නිච්ච, සියල්ලම ගත්තත් නිච්ච. වචන වලින් එකක් ගත්තත් නිච්ච, සියල්ලම ගත්තත් නිච්ච. රූප වලින් එකක් ගත්තත් නිච්ච, සියල්ලම ගත්තත් නිච්ච. බලනකොට දැන් හොඳට ඒකෙන් තේරෙන දෙයක්, ප්‍රකට වෙන දෙයක් තමයි පින්නතුන්ට එකක් ගත්තත් එකයි ඔක්කොම ගත්තත් එකයි. එකක් ගත්තා සමානයි සියල්ල ගැනීම. එකක් ගැනීම සමානයි සියල්ල ගැනීම. සබ්බේ සංඛාර අනිච්ච, අනිච්ච විදියට දකිනවා අපේ පින්නතුන් නැහැ කියන්නේ මා අනිච්ච විදියට දකලා තියෙනවා. හැබැයි සබ්බේ සංඛාර අනිච්ච විදියට දැකලා නැහැ. ඒක නිසා තමයි නිවන් අවබෝධ වෙලා නැති කෙනෙකුට හේතුව. මොකද හේතුව? සබ්බේ සංඛාර අනිච්ච කියලා දැකලා නැහැ. ඒකයි නිවන් අවබෝධ නොවීමට හේතුව. නිවන් අවබෝධ වීමට හේතුව සබ්බේ සංඛාර අනිච්ච කියලා දැක්ම. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අනිත්‍ය නිට්ටයක්ද? අනිත්‍ය නිට්ටයක්ද? කවදාවත් එහෙම කරගන්න එපා. අන්න එතෙන්දි පරිස්සම් වෙන්න ඕන තැන. දැන් ගොඩාක් පින්නතුන් සද්ධර්මයේ කරා එනවා. සියලු සංස්කාර දුරුකොට ධර්ම සංඛාරය තුල බැඳුනොත් හිත ධර්මය කියව කියවා ඉන්නවා නිවන් දකින්නේ නැහැ. මොකද ධර්මය නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා අරන්. ඒ නිසා අනිත්‍ය කියලා කියන්නේ තව නිර්වචනයකට ඉඩක් තියෙන තැනක් නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ තවත් සංස්කාරයක් හදන තැන නොවන බවට තමන්පත් කරගන්න ඕන තරම් ඉන්නව හදාගන්න අය. ඒක නොවන තැනට පින්නතුනේපත් කරගන්න හදාගන්න අය ඉන්න ඕන තරම්. අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍යත් අනිත්‍යයි. නිට්‍යතාවය අනිත්‍යතාවය තියෙන්නේ ලෝකේ නෙමේ. වෛද්‍යතුම මේනේ නිත්‍යතාවය අනිත්‍යතාවය තියෙන්නේ සංඥාවක් තුළ. නිත්‍ය සංඥා අනිත්‍ය සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා සංඥාවක්. ලෝකේ තියෙන දෙයක් නෙමේ. ලෝකේ නිත්‍යත් නෑ අනිත්‍යත් නෑ. ලෝකේ ස්වභාවිකයි. ලෝකේ ස්වභාවිකයි. දැන් මේ අහස ස්වභාවිකයි. කවුද බෙදාගත්තේ? මිනිස්සු. කුරුල්ලෝ බෙදාගත්තෙත් නෑ ඒක. මේක රුසියානු අහස, මේක ශ්‍රී ලංකා අහස, මේක එංගලන්තේ අහස. එහෙම නේ අහසවල් තියෙනවා නේ. ඔව්, ඒ ගුවන් කලාප යන්න බෑ. තානම් කරනවා කියන්නේ මිනිස්සු. පොළොව බෙදාගත්තේ? කුරුල්ලෝ බෙදාගත්තෙත් නෑ, සත්තු බෙදාගත්තෙත් නෑ, ගහකොළ බෙදාගත්තෙත් නෑ. නොදියුණු සත්‍යයක් තමයි. නොදියුණුම සත්‍යය බෙදාගත්තා. හිතාගන්න පුළුවන් නොදියුණුම සත්‍යය? නොදියුණුම සත්‍යය. ඇත්තටම මේ අර පොඩි ළමයෙක්ගෙන් ඇහුවා, මේක ඒ කොල්ල මං ඇහුවා, මේ කොල්ල ලබනාත්ම කවුරු වෙන්නද ප්‍රාර්ථනා කරන්න කියලා. මිනිහා කිව්වේ මං කුරුල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ලබනාත්මේ උපදින්න කැමති කුරුල්ලෙක් වෙන්න. මං ඇහුවේ ඇයි? ඌ හරි නිදහස්නේ. මං හිතන්නේ ඒ කොල්ලගේ හොඳ ප්‍රාර්ථනාවක්. මම ඒකට දොස් කියන්නේ නැහැ. මොකද මේ වර්තමානයේ ඉන්න මිනිස්සු දිහා බලනකොට කුරුල්ලෙක් මනුස්සයෝ 1000කට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතන ඒ තරම් නිදහසක් ස්වභාව සෞන්දර්යයක් ස්වභාව රසයක් මේ 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 අඥාන ධර්මයක් නැති පුහුදුන් මනුස්සයෙකුට වඩා නම් විඳිනවා. කුරුල්ලෝ ගෑස් පොලිමේ ඉන්නේ නැහැ. පාම් පොලිමේ ඉන්නේ නැහැ. ඈ කරන්නේ නැතු ඉන්නේ නැහැ. ප්‍රශ්නේ කුරුල්ලර. ඈ කුරුල්ලට අහසින් යන්න තෙල් පිච්චෙන්නේ නැහැ. ඈ ගුවන් කලාප නැහැ. හරි ලස්සනයි ඒ සතා හරි නිදහසේ ඉන්න නිසා වෙන්නේ නැති. දැන් එන්න එන්න මනුෂ්‍යාත්ම භාවය පින්නතුන මේ බුදු දහම කියන එක ආගමක් නෙමෙයි. අනේ සියලුම ආගම්වල ඉන්න අය මේ බුදු දහමේ දෙන විද්‍යාවක් හැටියට මේක හදාරන්න බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ මානව සත්වයාට ප්‍රඥාවන්තයාට. ඒ නිසා අපි මේ බණුණත් කියනකොට මේවා ප්‍රචාරය කරන්න බෙදා හදා දෙන්න මේ subscribe views ගන්න නෙමෙයි මේ මානව මුර්ගයා හදා ගන්න. තේරුණානේ? මානව මුර්ගයා හදා ගන්න මේ ධහමට උදව් කරන්න. ධහම ප්‍රචලිත කරන්න ධර්මය ඇහෙන්න සලස්සන්න ධර්මයට යොමු කරන්න මිනිස්සයන්ගේ හිතවල තියෙන මුර්ග ගති නිවන්න. මේවයින් මේ මේ කරන සේවාව නිස්සරණ අධ්‍යාසයෙන් කරන අනග්‍රහිත චිත්තෙන් දෙන දානයක්. මේ දායකත්වයේ කියලා මේ දෙයක් දුන්නාම ඒක මේ ධර්මයට දුන්න දෙයක් නෙමෙයි. ඒක මේ ලයිට් බිල් වලටයි මේ කැඩෙනේවටයි මේ සර්විස් කරන්නේ ආරවට මේවට දානේවටයි අන්න කුදුමහත් කටයුතු වලටයි දේවල් වලට යෙදෙන ඒක මහා මේ සම්මුති පුංචි දුප්පත් වැඩක් කරන්න යොදාගන්නේ. මේ මහා සේවාවක් තියෙන්නේ මෙතන. ඉතින් ඒ නිසා මුර්ගසන් වරුසා වහිනවා, ආයුධ වරුසා වහිනවා, ඒවට මිනිස්සු කැපිලා මැරෙනවා. බුදු කෙනෙක් දැක්ක විදිය බලන්න, රොකට් ප්‍රහාර, මල්ටි බැරල් ගුවන් ප්‍රහාර දැක්කේ කොහොමද? ආයුධ වරුසා වහිනවා, ඒකට මිනිස්සු කැපිලා මැරෙනවා. බලන්න බුදුරජාණන්ගේ වචන. බුදුරජාණන්ගේ වචන. මුර්ගසන් වරුසා, මුර්ගයෝ කියන්නේ නරක මිනිස්සු. මුර්ග මිනිස්සු, තිරිසන් මිනිස්සු, ආර කාල බෝම්බ ගහනවා, න්‍යාස්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරනවා, රෝහල් වලටද, දරුවෝ ඉන්න තැන් වලටද, ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් පොලෝ බිම අල්ල ගන්න දන නේද? කරුණා කළ මේ මිනිස්සුන්ට දරුවන්ට ඇති මේ සම්පත්ම හොයන්න 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 කියලා ලෝකෙ මේ යවන ගතිය මුළු ලෝකෙම නතර කරන්න ඕන. හොඳම සම්පත් තමයි ගුණධර්ම කියලා උගන්වන්න ඕන. කසාදේ කරගන්න ආවට පස්සේ උගේ හොයන්නේ නැතුව ඌට ගෙවල් ගියක් තියෙනවද, කාර් ගියක් තියෙනවද, අත්තාව මොකද්ද කියන්නේ? මේ මනුස්සයට ගුණ සුවඳ තියෙනවද, ගුණ යහපත්කම් තියෙනවද, ඈ ප්‍රඥා ධනේ තියෙනවද නේද? ඒවාදී බලන්න ඕන. එහෙම බලන්න ඕන. ඒව තමයි ධනේ හැටියට එකතු කරගන්න ඕන ලෝකේ. ඒ නිසා අන්න ඒව එකතු කරන්න ඕන. එහෙම නැතුව පොර කකා ගොඩ ගහන්න සල්ලි වලින් ගොඩ ගැහිච්ච කෙනාට නේද ලොකුම ධනවතා සිටුවරයා කියලා හිතන අවුරුදු 100ක් ගොඩ නගන දේ තප්පර 5න් 10න් දවස් 7න් බිමට වැටෙනවා කියලා තේරුම් අරගෙන, නමුත් ආධ්‍යාත්මය තුළම අපි ගොඩ නගාගත්ත දේ ආධ්‍යාත්මික උතුම් චින්තන රටාව, දර්ශන රටාව අපිට නොනැසී පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. මා ආධ්‍යාත්මයට එකතු කරගත්ත දේ පමණයි මට සැබෑ ලෙස සැප සලසන්නේ, මට ආරක්ෂාව සලසා දෙන්නේ. එහෙම කල්පනා කරන්න ඕන. මා ආධ්‍යාත්මය තුළ එකතු කරගත්ත දේ පමණයි මට සැබෑ ආරක්ෂාව සලසා දෙන්නේ. අනිත් හැම දෙයක්ම ශනේකින් මොහොතකින් විනාශ වෙනවා. අත්තාහි අත්තනෝ නත්ථි. තමාට තමාගේ ශරීරයත් නැති වෙලා යන්න පුළුවන් මොහොතකින් හදාගත්ත හිත විතරයි සැනසෙන්නේ. මට සැනසීමෙන් මැරෙන්න පුළුවන් මිනිස්සෙද කියලා බලන්න. නිහ ඉන්න වෙලාවට බලන්න ඕන මට ඇත්තටම සැනසීමෙන් මැරෙන්න පුළුවන්ද? දිව හපාගෙන බොහොම අමාරුවෙන් දත්මිටි කාගෙන සැනසීමෙන් මැරෙනවා නෙමේ. තාම සන්තෝෂයෙන් සද්ධර්ම අවබෝධය කරගත්ත කීප දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ අයගේ මිය යාම මම හොඳට බලලා තියෙනවා. හරිම ශාන්ත මරණ අවසරය ඉල්ලලා බොහෝ දෙනෙකුට කියලා තේරුම් අරගෙන බොහොම ශාන්ත මරණ ලැබිලා තියෙනවා. ඒකට හේතුව ආධ්‍යාත්මයට මේ මෙතනින් එළියට යන්න පුරකන් උවමනාවක් නැහැ. එයා වේලාසිරින් මෙතනින් මරලා තියෙන්නේ. තේරුණානේ? මෙතනින් මරලා තියෙන්නේ, මරලා ඉවරයි. අය මැරෙන්නේ. අර මරණේදී චුත වෙන්න තිබිච්ච එක චුත වෙනකන් හිටියේ නැහැ, චුත කළා ප්‍රඥාවේ. අන්න එතනත් වැදගත් දෙයක්නේ. මරණේදී චුත වෙන එක ජීවත් වෙලා ඉදදී චුත කළා. අන්නේකට කියන මරුවා පරාද කළා, මරුවා මැරුවා. තේරුණාද? මරුවා මැරුවා. ඒ අයට ආයි මරණයක් නැහැ. අප්‍රමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තානමී අන්තේ. අප්‍රමාදියා මැරෙන්නේ නැහැ. එයා ආයි මැරෙන්නේ නැහැ. එයා සදාතනිකයි. මොකද්ද සදාතනිකයි කියන්නේ? සදාතනික වෙන්න නම් අසංකත වස්තුවක් වෙන්න ඕන, අසංකාරික වස්තුවක් වෙන්න ඕනනේ. සංකත ධර්මතාවයක් සදාතනික වෙන්නේ නැහැ කියලා අපේ පින්නතුන් දන්නවා. මොකද දන්නේ? සංකත වස්තුවක් සදාතනික වෙන්නේ නැහැ. එහෙමනම් මේ සදාතනිකයි කියපු ගමන්ම ටක් ගාලා හිතන්න බෑ. මිනිස්සෙක් හැටියට, කෙනෙක් හැටියට, පුජ්‍යලෙක් හැටියට සදාතනික වෙනවයි කියලා. මොකද සදාතනික වෙන්නේ සංකත වස්තුවක්. අසංකත වස්තුවක්මයි සදාතනික. බුදු කෙනෙක් හොයාගත්ත දේ ශ්‍රේෂ්ඨයිනේ, උදාරයිනේ. මානව සත්ව වර්ගයාගේ තියෙනා වූ ජේෂ්ඨත්වයේම ශ්‍රේෂ්ඨත්වයේම මන් සතුටු වෙනවා. මං එතෙන්ට පැමිණියා කියලා පින්නතුනේ ඔබත් සතුටු වෙන්න. ඔබ එතෙන්ට ගමන් කරනවා කියලා හරි පැමුණා නම්, ප්‍රත්‍යක්ෂ කොට පැමුණා කියලා ඔබටත් සතුටු වෙන්න පුළුවන්. ඔබේ හක්කේ තියෙන බුලත් විට ගැන වෙන කවුරුත් කියනකම් මුකුත් ඉන්න එපා. ඔබම ඒක අඳුන ගන්න. ඔබේ බඩේ තියෙන දේ ගැන වෙන කවුරුත් කියනකම් ඉන්න එපා. ඔබම හඳුනා ගන්න. ඔබට ඒක හඳුනා ගන්න බෑ කියලා කියනවා නම් කෙටිම වචනය, ඔබ ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. තේරුණාද? ඔබට ඔබ ළඟ තියෙන දේ නැති දේ නැති විදියට අඳුන ගන්න, ඇති දේ ඇති විදියට අඳුන ගන්න අව්‍යාජ ලෙස බැරි නම් ඔබ ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. තුවාලේ හොඳ වුණාද කියලා ඇහුවොත්, දොස්තර ඇහුවොත් දොස්තරට කියනවා, අනේ ඉතින් හොඳ වුණාද දන්නෙත් නැහැ, නැද්ද දන්නෙත් නැහැ මං. මොකද්ද බොලේ ගැටේ තීරුම? එතකොට අපි ආන රිදෙනවද? වෛද්‍යවරයා නෑ. කැක්කුම් දෙනවද? නෑ. ඈ කසනවද? නෑ. මේ අතපය හරවද්දි වේදනාව එනවද? නෑ. ආ එයින් හඳුනාගනින් තුවාලේ හොඳයි කියලා. ඒව නේද කියන්නේ? ඒ වගේ මේ 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 මොලේ හොඳ නැති අය තම්බෙනවා ඉඳලා ඉරල වෙදකම් කරන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න දෙන්නේ ඒකමයි. වෙනදා දුක් නැද්ද? නෑ. අනාගත දුක් නැද්ද? මරණ බිය නැද්ද? නෑ. මමත්වයෙන් වෙනදාමෙන් පෙලෙන්නේ තැවෙන්නේ නැද්ද? ඕනම ප්‍රශ්නයකට අනිත්‍යතාවය තුල උත්තරයක් තියනවද? දැන් රිතුම් රිදුම් වේදනා කැක්කුම් නැද්ද මනසේ? එහෙනම් තුවාලෙ පින්නතුනි හොඳයි. ඒව තියෙනවනම් ඔබ තුවාලෙ හොඳයි කියලා හිතාගෙන හිටියට තුවාලෙ හොඳ නෑ. හරවද්දි කැක්කුමයි නම්, නැගිටිද්දි කැක්කුමයි නම්, මොනව හරි වැදුනහම පොඩ්ඩක් කැක්කුමයි නම්, ඇතුලෙන් ඇද්දුම් කනවනම්, වේදනා දෙනවනම්, කවුරුත් කියන්න එන්න ඕනේ නෑ තුවාලෙ සනීපයි නැතයි කියලා. තමන්ම තේරුම් ගන්නවා තාම තුවාලෙ සනීප නෑ, මේක ඇතුලේ මොකක් හරි එකක් හිර වෙලා තියෙනවා. හරි පරිස්සම් වෙන්න ඕන. දැන් ඔය සමහර අයගේ ශල්‍ය කර්ම කරලා ඉවර වෙලා ඉතින් ගිහිල්ලා ඔක්කොම බේත් දාලා තුවාලත් වේලලා ඒ වුණාට පස්සේ ඒ වුණාට ඇතුලෙන් ඉදිමුම් එනවා, කැක්කුම් එනවා, වේදනාව එනවා. බලනකොට වෙන කතුරක් දාලා මහලා ඇතුලේ කතුර. ඒ වෙනතන් අර ගෝස් කෑල්ලක් දාලා මහලා ඇතුලේ ලේපී දාන්න දාපු එක කෙවම ඒකත් ඉදි මහලා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ වැරදීම් වෙන්නේ වෙන්න පුළුවන්. ඒ වගේ කතුරු දාගෙන මා ගන්න එපා. මොයි මනස එතකොට ඇද්දුම් කනවා. වේදනා තියෙනවා. හරි පරිස්සම් වෙන්න ඕන. දැන් ඒක අඳුනගත්තේ කවුද? ඒක අඳුනගත්තේ ලෙඩාමයි. ලෙඩාම කිව්වා මට මෙහෙම කැක්කුම් තියෙනවා, වේදනා තියෙනවා. ඒ නිසා ඔබට කළ යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය ඔබ සිද්ධ කරන්න පින්නවත් නේ. ඔබට කළ හැකි කළ යුතු කාර්යභාරයක් තියෙනවා. අන්න ඒක ඔබම සිද්ධ කරගන්න. ඒ කියන්නේ ඔබට ඔබේ මනස හොඳින් සංවේදී වෙන්න ඕන. සත්‍ය ඥානෙ තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. නිසා රජ්ජුරුව ප්‍රඥාව, ඉන්ද්‍රිය ධර්මයේ අතර රජ්ජුරුව ප්‍රඥාව. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රඥාව සුවිශේෂී. ප්‍රඥාව තියෙන්න ඕන. උගත්තු ප්‍රඥාවන්තයෝද? උගත්තු ප්‍රඥාවන්තයෝ නෙමෙයි. උගත්තු ප්‍රඥාවන්තයෝ නෙමෙයි. ඔබට වටින්නේ උගතෙක්ද ප්‍රඥාවන්තයෙක්ද? ප්‍රඥාවන්තයෙක්. උගත්තු ඉන්නව ඕන තරම් අහිත, අනර්ථය, අවැඩ හැම ශේත්‍රයක් තුළම කරන උගත්තු ඉන්නවා. ලෝකෙට සාපයක් සිද්ධ කරන අය ඉන්නවා. උගත්කමින් තමයි ආයුධ හදන්නේ, උගත්කමින් තමයි රසායනික අවි හදන්නේ, උගත්කමින් තමයි ඔය නොයෙකුත් දේවල් කරන්නේ. ඒසා ප්‍රඥාවන්ත ලෝකයක්, ප්‍රඥාවන්ත සමාජයක් අපි ප්‍රාර්ථනා කරා. ඔබට රිදුම් දෙනකොට රිදුම් කන තැන වරද ඔබේ කරගන්න. තේරුණාද? මර නිවන් දකින්න නිවන් මාර්ගයේ පාද ගන්න උපකාරක වුණු සුවිශේෂී රහසක් ඔය මම කියලා දෙන්නේ. මට රිදුමක් ඇති වෙනකොට මගේ රිදුම් කන තැනදී මං අන් අයට දොස් කිව්වේ නැහැ. තේරුණාද? මට කවුරු හරි කෙනෙක් බැන්නහම ඒකෙන් රිදුම් කද්දි මම බැන්න කෙනාට දොස් කිව්වේ නැහැ. ඒ දොස කාටද මම කිව්වේ? මටමයි මම දොස් කිව්වේ. රිදුම් කන හේතුව තමයි මගේ තියෙන දෝෂය, දොස වැරද්ද කියලා කල්පනා කළා. අන්න එතන මම හදන්න උත්සාහ කළා. ඒ නිසා මම ලෝකෙට දොස් කිව්වේ නැතුව මං හැදුනා. මාව හදාගත්තා. දැන් නම් මොකද වෙන්නේ? අපිට උනක් කමක් නැහැ, උන්න බැන බැන යනවා. තමන්ගේ රිදුම් කන දැනට නේද? ඈ තමන්ගේ දෝෂය හදා ගන්න ඕන කියලා හැදෙන්න ඕන. ඉතින් සාමාන්‍ය සම්ප්‍රදායනේ නේද? සාමාන්‍ය සම්ප්‍රදාය අනුන්ට දොස් කියන එක. අපේ මිනිස්සුන්ට උදව්වක් කරන්නවත් බෑ පින්නතුනේ. එහෙම කළාම පින්නතු බැනුම් අහන සිද්ධ වෙනවා. දැන් අපි ඉස්සර මේ බෞද්ධයා නාලිකාවෙන් එහෙම බොහොම ඔය ළමයි වැඩිපුර ඉන්න අයට උදව් කරන වැඩපිළිවෙලක් තිබුණා. ඉතින් මම ඒක ගමකට ගිහිල්ලා ඉවරලා ඕක කිව්වහම මෙහෙම කරන්න කියලා මේ මිනිස්සු අහගෙන ටික වෙලාවක් ඉඳලා මිනිහ මගෙන් අහනවා, එක්කෙනෙක් බඳගත්තන් ඔබ වහන්සේට කීයක් හම්බ වෙනවද කියලා. දැක්කනේ හරි භයානකයි. ඒ වගේම මිනිස්සුන්ට ගෙවල් දොරවල් හරි හදලා දෙන්න මේ හරි කරන්න කට්ටියක එකතු වෙලා හරි සංවිධානය හරි එලා කරන්න ඇත්තටම ආසයි කැමති. අමුත අවසානේ ඔය මිනිස්සුම අපිට කිව්වොත් එහෙම අපි ඔය උකුණගෙන ඔබ වහන්සේලා කනවා කියලා නේද? ඒක හරි හරි අප්සෙට්. නැත්තම් ඔය පොඩි දරුවන්ට හරි ළමයින්ට හරි එහෙම කර දෙන්න පුළුවන්. ලෝකේ ගොඩක් අය සමහරලාට ඒ විදිහට කරනවත් ඇති. නමුත් මිනිස්සුන්ගේ නරක නාම අහන්න සිද්ධ වෙනවා. හරි පව්. මිනිස්සු ඒකේ දොසක් බලනවා. මේ දොස්පරොස් අහන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඉතින් අපි එහෙම දේවල් මුකුත් කරන්නේ නැහැ සමහරලාට. කරද නිගම් ලෝකෙට හොඳක් කරලා බැනුම් අහන්න කියලා. ඒ නිසාවෙන් තමන්ගේ රිදුම් කන තන පින්නතුනි බලන්න, අර රිදවන කෙනා දිහා බලන්නේ නැතුව ලෝක සම්මුතිය සම්ප්‍රදාය තමයි රිදවන කෙනාට දොස් කියන එක. රිදුම් කනතන බැලීම නෙමේ. එසා අපි නිරන්තරයෙන් මේ අවධානයේ ඉන්න ඒක ලොකු වැදගත්කමක් වුණා මට මාව හදාගන්න. තමන්ගේ දෝෂයක් ඇතිනේ මොකක් හරි නේද? හැමතැනම යම් යම් දේවල් මෙතෙන්ට ප්‍රශ්න හරි අරගෙන ආවහම මම ඇත්ත වශයෙන්ම සමහරලාට බැනගෙන බැනගෙන යන්නේ. දැන් ප්‍රශ්නේ අරගෙන එන්නේ අනිත් කෙනාගේ දොස කියයි හාමුදුරුවොත් කියලා හිතලා. නමුත් ප්‍රශ්නේ අරගෙන ආපු එක්කෙනා තමයි මම බනින්නේ. වයින්වර එහෙම හිතේ බලන මේ වඳින්න ආපු දේවල් මම ඊයේ කඩ වැටිච්චා වගේ කියලා. ප්‍රශ්නේ අරන් ආපු කෙනාගේ දෝෂ මං කිපෙන්නලා දෙනවා. නිසා මින් ඉදිරියට රිදවන කෙනා නෙමේ දෝෂකාරයා, රිදෙන කෙනා. අර මෙහෙම දික් කරගෙන ඉන්න ඇඟිල්ල කොහොම දික් කරගන්නේ? මෙහෙම මෙහෙම දික් කරගන්න. අන්න ඒකට තමයි කියන්නේ තමා දෙසට හැරෙනවා. මෙහෙම එළියට ඇඟිල්ල දික් කරපු එක තමා දිහාට හැරෙවුවා. තමාගේ අභියෝගය තමාමයි. තමා සෙවිය යුත්තේ තමාමයි. ඒක හොඳ කන්සෙප්ට් එකක් නේද? Who am I කියන නේද? මම කවුද? මම කවුද? මම කවුද කියලා සොයා යෑම. දැන් ලස්සන ආධ්‍යාත්මික එක වචනයක් ඔබ කවුද කියලා ඇහුවහම ඒ මිනිස්සේ කියනවා මමත් ඒක තමයි හොයන්නේ කියලා. ඇත්තටම කියන්න පුළුවන් නේ ඔබ කවුද? මේ මමත් ඒක තමයි හොයන්නේ. ලස්සන වාක්‍යයක් ඒක. ඔබ කවුද? මමත් ඒක තමයි හොයන්නේ. මට නම දුන්නේ කවුද? දැන් මම විල්සන් කියලා කියන්නද? බෑනේ විල්සන් කවුරු හරි දාපු එකන්නේ නේ. පියදාස කියන්නද? පියදාස දාපු එකන්නේ. මට මාව හොයාගන්න සිද්ධ වෙනවා. තැවීම් සියල්ල මායාකාරී. ගැටීම් සියල්ල මායාකාරී. විඳීම් සියල්ල මායාකාරී. සබ්බේ සංඛාරා අනිච්චා. තේරුණා නේද? අනිත්‍ය කරගන්න. නිත්‍යතාවයන් අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන සීරෝ කරන්න. ඊට පස්සේ මොකද තියෙන්නේ? අයින් කරන්න. ඔව්, නිත්‍යතාවයල් අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන සීරෝ කරනවා. සීරෝ කියලා කියන්නේ බිඳුව. ඊට පස්සේ තියෙනවා තව එකක් අයින් කරන්න තියෙනවා. සීරෝ කරගත්තට පස්සේ මොකක්ද අයින් කරන්න තියෙන්නේ? ඈ, අනිත්‍ය. ඊට පස්සේ අයින් කරගන්න තියෙනවා සීරෝ. සීරෝ අයින් කරන්න ඕන. සීරෝ අයින් කරන්න ඕන. සීරෝ අයින් කළා බලලාට දිනු වෙන්නයි තියෙන්නේ. මේ ලෝකේ කොච්චර ගණන් හැදුනත් ඒකේ තියෙන ඉලක්කම් 10යි. බිංදුවත් එක්කම 10ක් තියෙනවා. මේකෙන් තමයි මහා පරිමාණයේ ගණන් හැදෙන්නේ. කෙප්පරක් ගණන් හැදෙනවනේ නේද? අසංකේයයක් ගණන් හැදෙනවා. ඒ වගේ පින්නතුනි මනසේ තියෙන්නේ 5යි. ගණන් වල තියෙන්නේ 10යි. මනසේ තියෙන්නේ 5යි. මෙන්න මේ ආධ්‍යාත්මික සංවේදනා 5, රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ 5න් හදන්න පුළුවන් ඉලක්කම් වලින් වගේම අසංකේයයක් ගණන්. ඒ නිසා අභිධර්ම ඉගෙනගෙන නම් ඉවර වෙන්නේ නෑ වින්නතුනේ. දැන් කෙලෙස් 1500යි කියලා පොතක් තියෙනවා. ඒ පොතේම අතිගරු වේණුකාන් චන්දවිමල නායක හඳුරු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 1500යි කියලා මේ ගණනයක් කරලා මේකට 1500ක් මං ඇතුල් ගලාට සූත්‍ර වලින් හොයලා ධර්ම වලින් හොයලා කෙලෙස් වලට ගණනයක් කරන්න බෑ කියලා කියනවා. ඉලක්කම් වලින් යම් තරම් ගණන් හැදෙනවද ඒ තරම්ම පින්වතුනේ කෙලෙස් වලින් ගණන් හැදෙනවා. ඒ තරම්ම ප්‍රභේදන හදා ගන්නවා. මේව එකින් එක ඉගෙන ගන්න ගියොත් ඔබේ කාලය ඉවර වෙනවා, නාස්ති වෙනවා. කර්ම විෂය අතිංචයයි විෂය අතිංචයයි සත්ව විෂය අතිංච ධර්මය කැඩියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මේ එක එක සත්තු එක එක හැඩ සත්තු ඉන්නෝනේ. කොච්චර සත්තු ඉන්නවද? කොච්චර කීටය වර්ග, බැක්ටීරියා, දිලීර වර්ග වේවත් තියෙනවද කියලා කියන්න බෑ. ඒවා අසංකේයයි. සංඛ්‍යාවක් නෑ. ඒකයි කියන්නේ අසංකේය කියලා කියන්නේ ඒකයි. සංඛ්‍යාවක් නෑ. ඒ නිසා අපිට 5යි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන 5යි. රූප වේදනා සංඥා සංකාර විඥාන 5යි. මේ 5න් හදා ගන්න පුළුවන් මික්ස්ර මික්ස් කර කර ඕන තරම් වේදනා වර්ග හදන්න පුළුවන්, සංඥා වර්ග හදන්න පුළුවන්, විඥාන සංකාර හදන්න පුළුවන්, අප්‍රමාණව හදන්න පුළුවන්. තේරුණාද දෙන්නත්? අප්‍රමාණව හදන්න පුළුවන්. නානත්ථ කායා නානත්ථ සංඥා. බලන්නකෝ මේ ලෝකේ කෝටි මෙච්චර ප්‍රමාණයක් කියනවා, ඒ හැමෝගෙම ළඟ තියෙන්නේ වාද ભેද. සුළු හරි ભેදයක් තියෙනවා. දැන් අපි බෞද්ධ, අපි අතර ભેද නැද්ද? තියෙනවා. එකම පවුලේ දුව දරුවා, මේ දරුවා මව්පිය ඔක්කොම එක එකට ඉන්නේ, ભેද නැද්ද? එකම සහෝදරයෝ දෙන්න, ભેද නැද්ද? රූපෙත් වෙනස්, අදහස් වෙනස්. ලස්සනයි ලෝකෙනේ, ජීවිතේ තේරුම් ගත්තාම හරිම ලස්සනයි. ඉතින් මේ සංස්කාරකයෝ, මේ මායාව ඔබ නිත්‍ය කරගෙන මෝහයෙන් බැඳී සිටිනම් වහාම ඉවත්වන්න. මොකද්ද කියන්නේ? වහාම ඉවත්වන්න පින්වත්නි, වහාම ඉවත්වන්න. අවිද්‍යාවේ පැටලෙන්න එපා. මමත්තේ ඉවත් කිරීමෙන් සියල්ල ඉවත් වෙනවා. හරියට පින්නතුනේ තේ කෝප්ප පහක් අරගෙන එනවා පන්දේසියක තියලා. අපි කියනවා තේ කෝප්පේ ඉවත් කරන්න නෙමෙයි, පන්දේසිය විසි කරන්න. බන්දේසිය විසි කරාම තේකෝප්ප කොහොමද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ නැහැ. බන්දේසිය විසි කරා. කොහොමද බන්දේසිය විසි වෙන්නේ? නොතරයි පතේ දිනුමක් නැහැ කියලා දැනෙච්ච දවසට. ජීවිතය කියන්නේ නොතරයියක් නා. දිනුමක් එනකම් බලාගෙන ඉන්න නොතරයියක් නෙමෙයිද ජීවිතය කියන්නේ? දිනුවක් එනකම් බලාගෙන ඉන්න නොතරෙයියක් නම් ජීවිතේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා වැටුණා කියලා කියන්නේ ආගේ නුවණට, මනසට, ධර්මයට එයා අඳුනගත්ත දවස නොතරෙයි පතේ දිනුමක් නැහැ කියලා අඳුනගත්ත දවස. එදාට නොතරෙයි පතේ ඉරණවද නැද්ද? ඉරණවා. ඒක දස්පින්. අන්න ඒ දවස තමයි විනතුනේ ධර්ම අවබෝධය වෙන දවස. අන්න ඒ දවස තමයි ධර්ම අවබෝධය වෙන දවස. එන හැම දිනාටම උතුම් රත්නත්‍රයේ පිහිටයි, සද්ධර්මයේ පිහිට ආරක්ෂාව අප්‍රමාදීවම සැලසේවා. සම්බුදු සරණයි. හොඳයි විනතුනේ, අද දවසේහි දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ වෛද්‍ය සුනීතා ජයසිංහ පින්වත් මැතිණිය. එතුමියගේ අරමුණු බවට පත්වන්නේ එතුමියගේ උපන්දිනය වෙනුවෙන්. මාර්තු මාසේ 12 වන දින ඊදී තිබුණු උපන්දිනය වෙනුවෙන් එතුමියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරන් වහන්සේට ධර්ම සේවා කටයුතු සඳහා දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින රදීව් පෙරේරා පුතුණුවන්ට තුරුවගේ ආශිර්වාදය ලැබේවා. ඒ භාග කටයුතු සර්ව ප්‍රකාර කරගෙන ජයග්‍රහණය ලබන්න තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප නමින් ජන්මාන්තරගත වන්නට හේතුණු දෙමව්පියෝ දෙදෙනා, සහෝදර සහෝදරියන් ඇතුළු වංශ පරම්පරාගත යම්තා ඥාති මිත්‍රාදී වේදේ හැම දෙනාගේම සංසාරික භව ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප ඥාති මිත්‍රාදී සමටත්, රටවාසී ලෝකවාසී සමටත්, සද්ධර්ම ශ්‍රවණය කරන සමටත්,
පවතින රෝග පීඩාවන්ගෙන් වැළකී උතුම් ධර්ම අවබෝධය කර ගැනීමට හැකියාව වාසනාව ලැබේවා කියමින් අද දවසේ දායකත්වය දැක්වුවා සුනේතා ජයසිංහ පින්වත් මහත්මිය. එතුමියගේ උතුම් සත් ප්‍රාර්ථනා සියල්ල බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. හැම දිනාටම උතුම් රත්නත්‍රය ආශිර්වාද වේවා. සියලු යහපත වේවා. සද්ධර්මයේ සැනසීම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා. සූපත් වේවා. සූපත් වේවා. සූපත් වේවා.